කෙරල සරණයි සෑම දෙනාටම. අදත් අපි සුපුරුදු පරිදි අඟහරුවාද දින පැවැත්වෙන කුජදාහමෝ ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. ඉතින් අදත් අප කෙරෙහි අනුකම්පාවෙන් අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමස්කාර අවසර තරමල්විල අනුගුරු ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙලා ඉන්නවා. ස්වාමීන් වහන්සේ දැන් ඉන්න ස්ථානයේ සිට මේකත් අපහසුතාවය මැද වුණත් අප කෙරේ අනුකම්පාවෙන් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. මේකත් අපහසුතාව, ඒ වගේම මේ සමහර විට සම්බන්ධතාවයන්ගේ දුර්වලතාවයක් තියෙන පුළුවන් කිව්වා. ප්‍රමුණවත් අපි ස්වාමීන් වහන්සේ පාදර වස්කාරව ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපේ මහාචාර්ය රවි කොග්ගල්ගේ මහතා අදත් සුපුරුදු පරිදි සම්බන්ධ වෙලා අපට මේ ධර්ම දානය ලබා දීම සඳහා මහත් කැපවීමකින් කටයුතු සංවිධානය කරමින් සාකච්ඡාව මෙහෙවනවා. ඉතින් අපි එතුමාවත් ඉතාම ගෞරවයෙන් මේ සාකච්ඡාවට සෑම දෙනා වෙනුවෙන් පිළිගනිමින් මම එතුමාට ආරාධනා කරනවා සාකච්ඡාව ආරම්භ කළ පත්වගෙන යන ලෙස. නිර්වාණ සරණයි.
තෙරුවන් සරණයි හැම දෙනාටම. අදත්තම සාකච්ඡා ආලාවේ පවත්වගෙන යන්න ලැබෙන්නේ ඉතින් සුනන්ද මහත්මයාගේ වමනාවට කට්ටියත් එකතු කරගෙන නාලිකාවත් ආරම්භ කරලා පවත්වගෙන යන නිසා ඉතින් මහා ධර්ම දානයක් කරන්නේ නැහැ. පින් අනුමෝදන් කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම නොයෙකුත් අපහසුතා මාදී අපි ස්වාමීන් වහන්සේ කරම අපි සමග ඉන්නා මේ සාකච්ඡාවල ඉතින් හැම දෙනා වෙනුවෙන්ම රයි අපේ තනමාඳුල ඥානයි මද ස්වාමීන් වහන්සේ දෙපා නමස්කාර පූර්වකව පිළිගන්න අදත් ධර්ම සාකච්ඡාව පවත්වගෙන යන විදිහට ආරාධනා කර සිටිනවා. කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අවුරු හරි ගැටලුවක් යොමු කරන තුරු මට පොඩි ගැටලුවක් තියෙනවා තන්නේ යොමු කළොත් හොඳයි කියලා හිතුණා. අපේ ස්වාමීන් වහන්සේ මං තන්නේ එකට පැහැදිලි කිරීමක් කරලා දෙන්න පුළුවන් වෙයි. මම අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ ඍග්වේදික සූත්‍රය දේශනාව හැව්වා. ඒ දේශනාවේ පැහැදිලි කරනවා කාමයත් කාම ගුණත් පිළිබඳව කියලා. එතකොට කාම ගුණය කාමයේ බවට පත් වෙන්නේ සංකප්ප රාග සංකල්පමීය රාගය නිසා කියලා. එතෙන්දී සංකල්පමීය රාගය නිසා ඇති වෙන කාමය දුරුකරන්ඩ අපි උත්සාහ කිරීමේදී අපි හුඟක් වෙලාවට ස්පස්සේක පිළිබඳව අවධානය යොමු කරන්නේ නැහැ කියන එක මොනවාකද. ස්පස්සේ එහෙම තියදී කාමය දුරු කරන්න උත්සාහ කිරීමක් වෙනවා කියලා. එතෙන්දී මට අර ගැටලුව ඇති වුණේ පස්සේ කියන එක අපට සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ අර තින්නන් සංගති පස්සෝ කියන විදිහට අසත් රූපයත් චක්කු විඤ්ඤාණයත් නැත්නම් කාමයේ කණත් ශබ්දයත් සෝත විඤ්ඤාණයත් විදිහට අපිට අර අසත් රූපයත් නැත්නම් කණත් ශබ්දයත් කියන එක විරස් කරන්න පාලනය කරන්න බෑ. නමුත් අපිට විඤ්ඤාණය කියන එක පිළිබඳ යම් කිසි පාලනයක් කරන්න පුළුවන් වෙයිද කියලා සමහරට හිතෙනවා. ඒ මට හිතන විදිහට නම් උනේම පාලනයකට වඩා අපිට යොමු වෙන්න පුළුවන් තැන තමයි සංකප්ප රාග කියන එක. එතකොට අපේ සම්මා සංකප්පය වර්ධනය කිරීම තුළින් නේද අපිට මේ සංකප්ප රාගය දුරු කරගන්න පුළුවන් කියන එක පිළිබඳව නිකන් අපහැදිලිතාවයක් ඇති වුණා. ඒ පිළිබඳව පොඩි විමසීමක් කරන්න පුළුවන් නම් හොඳයි. තෙරුවන් සරණයි.
අපේ මහාචාර්ය සාමිත කුඹලගේ මෙතුමා එවැගේම සුනන්ද මහත්මයා ඇතුළු ගීතේදී හැමෝම දෙනාටම ත්‍රිවිධ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. සුනන්ද මහත්මයා බොහොම වටිනා ප්‍රශ්නයක් ගොනු කරා ඒ හා සම්බන්ධව කතා කරමු. ඉතින් සුනන්ද මහත්මයා සිහිපත් කළා වගේම ඇත්තටම මේ මම අද දවසේදී මාතලේ වැඩ ඉන්නේ. ඉතින් අර මහාට පොඩ්ඩක් සිග්නල් වල පොඩි අඩුවැඩිකමක් තියෙනවා සහ ටිකක් එරිමහන් තැනක වගේ තමයි ඉන්නේ. ඒ නිසා 10 වගේ කාලේ වෙද්දි මට කාරුණික වර්ණාවන් තියෙනවා. ඒ අවස්ථාවේ පොඩ්ඩක් ඉක්මන තමයි අදහස. ওই දේශනාවත් එක්ක මහා දුක්ඛ සම්බ සූත්‍රයත් එක්ක කරපු දේශනාවත් එක්ක වෙන්නට ඕන සානිබ්බේධික පරයය සූත්‍රයේ තියෙනවා කාමයේ පංචකාම ගුණය ඔය විදිහට තොරතුරුත් එක්ක දේශනාව ඔබ ශ්‍රවණය කරන්නට ඇති. ඒ සුනන්ද මහත්මයා අහපු ප්‍රශ්නයක් එක්ක මේ කාරණය පොඩ්ඩක් කතා කරොතින් සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියන තැනින් ගත්තට පස්සේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ දැන් ඔය ප්‍රශ්නය මතු වුණා. මේ සංකල්ප රාගය තමයි පුරුෂයාගේ කාමය කියන එක. ඒක දේශනාවේ මේ පැහැදිලි කරන තැන් කිහිපයක තියෙනවනේ. සුනන්ද මහත්මයා සංකල්ප රාගය පුරුෂයාගේ කාමයයි කියන තැන අපට සංකල්පයක් නොකිය යුතුයි. මං ආපහු ඒ ප්‍රකාශය කියන්නම්කෝ. දැන් පුරුෂයාගේ සංකල්ප රාගය තමයි පුරුෂයාගේ කාමය කියලා විග්‍රහයක් මතු වෙනවානේ දැන් කිහිපයකම. එතකොට නිබ්බේධික පටිආය සූත්‍රයේ තියෙනවා එතෙන්දි පුරුෂයාගේ කාමය සංකල්ප රාගයයි කියන කාරණය අපට සංකල්පයක් නොවිය යුතුයි. එහෙනම් සංකල්පයක් නොවිය යුතුයි කියලා කියන කාරණය අපි එහෙමනම් යම්කිසි දැක්මක් යම්කිසි විචක්ෂණයක් එක්ක තමයි ඒක සංකල්පයක් කියලා හෝ අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. මම හිතන්නේ ඔබතුමාට කියපු කාරණය අදහසක් එන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. දැන් අපි සංකප්ප රාග පුරිසස්ස කාම සංකල්ප රාගය තමයි පුරුෂයාගේ කාමය කියන කාරණය ඒ සංකල්පයක් තමයි පුරුෂයාගේ සංකල්ප රාගය තමයි පුරුෂයාගේ කාමය කියන එක අපට ඒක අපි අරගන්න සංකල්පයකින් ඒක සංකල්පයක් වශයෙන් නොවිය යුතුයි. ඒක විචක්ෂණයක් එක්ක යම්කිසි යොමු වීමක් එක්ක විතරයි පුරුෂයාගේ කාමය සංකල්ප රාගයයි කියලා හෝ අපිට කතා කළ හැක්කේ. ඇත්තරම දැන් බුදුරජාණන් වහන්සේ කරන්නේ මේ අපිට අපේ ජීවිතයට අලලා තමයි බුදුරජාණන් වහන්සේ කරුණු ඉදිරිපත් කරන්නේ. ඇත්තරම ධර්මයක් පැහැදිලි කරන ලෝකයේ ඉන්න පුජ්‍යණයෙකුටනේ ගහකට ගලකට නෙමෙයිනේ. දැන් ධර්මයක් පැහැදිලි කරන්නේ කාටද? ලෝකයේ ඉන්නව පුජ්‍යණයෙකුට. ඉතින් එයාට විෂය වෙන කාරණා ඇත්තරම ලං කරන්න වෙනවනේ. එහෙම ලං නොකර කතා කරන්න පුළුවන්කමක් නැහැනේ. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකේ ජීවත් වෙන කෙනෙකුගේ ජීවිත උදාහරණ සඳහා කාරණා කතා කරනවා. ඒ කතා කරන යම්කිසි විදියක් යම්කිසි ක්‍රමයක් ඉස්මතු කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ඇයි කාරණා ඉදිරිපත් කරන යම්කිසි ක්‍රමයක් යම්කිසි විදියක් ඉස්මතු කරන්න. ඊතර නිවීම ඉලක්ක කරගෙන මෙහෙම නැත්නම් සක්කාය නිරෝධය සොකියත්තේ නිරෝධයක් ඉලක්ක කරගෙන ජීවිතයට ආමන්ත්‍රණය කරනවා. ජීවිතයේ යෙදෙන කාරණ ගෝචරත්වයන්ට අපි දෛනික ජීවිතයේ කාරණාවන් අලලා කාරණාවන් ඉදිරිපත් කරන්නේ ඒකෙන් යම්කිසි විදියක් යම්කිසි ක්‍රමයක්. අන්න ඒ විදිය ක්‍රමයේ ඉදිරිපත් කරද්දී ඒ විදිය ඇහෙද්දී ඒ ක්‍රමය ඇහෙද්දී ඒක නැවතත් අපිට අපේ පැත්ත ඇත්තට මේක ජීවිතය පැත්තට ඈඳා කර ගැනීම විදිහක් ඉදිරිපත් කරද්දී ඒක දෙයක් කරලා මේ පැත්තට ඈඳා ගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැනට ඇත්තටම අපි යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඉලක්ක කරපු අපේක්ෂා කරපු කාරණයට අපි ලං වෙන්නේ නැහැ. ඉතින් අර ඒ නිසා අපේ සුනන්ද මහත්මයා දැන් සංකල්ප රාගය තමයි පුරුෂයාගේ කාමය කියන කාරණයත් එක්ක ගත්තට පස්සේ ඒක තවත් ජීවිත අත්දැකීමක් නොවිය යුතුයි. ඒකෙනුත් ඒක සංකල්ප රාගය තමයි පුරුෂයාගේ කාමය කියන එක සංකල්පය නැවත තවත් සංකල්පයක් නොවෙන්නට ඕන. එහෙමනම් අපි මොකද්ද කර යුතු වන්නේ? දැන් ඒ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන විදිහක් එක්කනේ එතන ඉදිරිපත් කරන්නේ. දැන් ඇත්තටම අපි එතනදි කරන්න අපි දැන් බුදුරජාණන් වහන්සේ ඔය මහා දුක්ඛ කන්ද සූත්‍රයේ උනත් කාමය, රූපය, වේදනාව අන්නේ විමුක්තිකාමිනුත් උගන්වනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ කොහොමද කියලා යම් විදියක් එක්ක පැහැදිලි කරනවානේ. ඇත්තටම ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව අපිට ඒ බුද්ධ දේශනාව ඒ විදියට අපි ඒ හැඩහුරුකමක් එක්ක අපි ඉගෙන ගනිමු. ඒ ඉගෙන ගැනීම බොහොම වටින බුදුරජාණන් වහන්සේ වටින උත්තමයේ ශ්‍රේෂ්ඨතමයේ වටිනා දෙයක් තමයි ලෝකෙට ඉදිරිපත් කරන්නේ. ඒක එහෙම තියෙද්දි මගේ ජීවිතේ සත්‍යතම අත්දැකීමක් තියෙනවානේ. අනේ මගේ ජීවිතේ සත්‍යතම අත්දැකීම මගේ ජීවිතයේ දෙන සත්‍යතම අත්දැකීමත් එක්ක තමයි මම මට යෙදෙන විදිය කල්යාණ මිත්‍රයෙකුට යොමු කරන්න ඕන. කල්යාණ මිත්‍රයා තමයි මේක සංකල්ප මේක සංකප්පරාග පුරුෂස්ස කාමෝ කියනෝනේ. මේක පුරුෂයාගේ කාමයක්ද කියලා එහෙම කියන්නේ නැත්නම් කාමයේ කතා කරන්නේ චක්කු විඤ්ඤාය රූපායිච්ඡා කන්තා මනාප එක පංච කාම ගුණිකත් එක්කද මේ කතා කරන්නේ. අර ඒ විදිහට ඒක ඒ ප්‍රකාශනය කරන්නේ පරම කල්යාණ මිත්‍රයා වූ බුදුරජාණන් වහන්සේ හෝ නැත්නම් කල්යාණ මිත්‍රයයි මේක ඔය මට ගෝචරෙච්ච කරණේ එක කාමයක් හරි ඒකේ රූපයක් හරි කියලා පැහැදිලි කරන්නේ ඒ ඉස්මතු වෙච්ච ඒ ස්වභාවය කාමයක් කියලා හෝ පැහැදිලි කරන්න වෙන්නේ කල්යාණ මිත්‍රයාගේ පැත්තෙන්. එහෙම නැත්නම් අපේ සුනන්ද මහත්තයා දැන් අපිට යෙදෙන කාරණයක් එක්ක තමයි අපි ඒක නැත්නම් යෙදෙන කාරණයක් එක්ක විමසීමක් ඉස්මතු කරගෙන ඒ විමසීමත් එක්ක කල්යාණ මිත්‍රයාට යොමු වෙනවා කියන තැන මිසක මෙන්න මේක කාමයක් කියලා අපි නාමකරණයකට ලක් කරගෙන ඒ නම් කරපු කාමය මෙන්න මේකයි කියලා ඒක ඒ කියන්නේ මෙන්න මේක කාමයක් ඒක සංකල්පයකින් තමයි හටගන්නේ ඒකට ඒ නිසා සම්මා සංකල්පයයි ඇති කරගන්න ඕන කියලා ඒක නිර්ණය කිරීම මම කරොත්ින් අන්න මම තමයි තීරණය කරලා තියෙන්නේ කාමය කියන මෙන්න මේක. මෙන්න මේ නිසා මම මේක වැරදි විදියට තමයි වෙන්නේ. මේක සංකල්පයකින් තමයි දැන් වෙන්නේ. නිසා ඒ සංකල්පේ සම්මා වෙන්න සම්මා කරගන්න ඕන කියලා ඒ නිර්ණය කිරීම කාගේද? මගේ පැත්තේනේ. එහෙම තීරණයක් දෙන්නේ කවුද? මගේ පැත්තේනේ. ඉතින් අනේ එතෙන්දී ඒක කාමයක්ද කියන එක කියලා අපි නම් කිරීම ලේබල් එකක් තියාගන්නේ ඔවා කියන තැනට යන්නේ නැහැ. මට දැන් මට මොනව හරි පේනවා. දැන් මං වාඩි වෙලා ඉන්නවා නම් දැනෙනවා. මම කියන්නේ උදාහරණයක්. අර අන්න ඒකත් එක්ක යද්දි කල්යාණ මිත්‍රයාගෙන් පැත්තෙන් තමයි ඒක මේ කාමයක්ද එහෙම නැත්නම් රූපයක්ද කියන එක එහෙම තීරණය කරන්න වෙන්නේ. එහෙම නැත්නම් අපේ සුනන්ද මහත්මයා ඒකට මම ආමි සංකල්ප රාගයෙන් තමයි පුරුෂයාගේ කාමය කියලා කියන්නේ. ආ මේක බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙන මේ කාමයේ අර්ථ ගණන පංචකාම ගුණත් එක්ක එනිසා මෙන්න මේකට සම්මා සංකල්පය තමයි යොමු කරන්නේ එක්ක තමයි අපිට යන්න වෙන්නේ කියන තැන එක්ක ගියොත් අපි තවත් විදියකට මම ඒ කාරණය මුල් කරගෙන ඒක මමම මෙන්න මෙහෙම විසඳුමක් දෙන්න ඕන කියන තැනට යන්න පුළුවන්කම ලැබෙයි සුනන්ද මහත්මයා. ඒ මූලික කාරණාත් එක්ක ඇති වෙච්ච ගැටලුවක් එක්ක ඉස්සරහට කතා කරගෙන යමු. තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි. සරණස බොහොම බින් බොහොම අපුරු ටික පැහැදිලි කළා. ඒ වැරද්ද මට තේරුම් ගන්න පුළුවන් කොහොම පින් සංවාසයට
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මගේ ප්‍රශ්නය දැන් ඔබ වහන්සේ කිව්වනේ කල්යාණ මිත්‍රයාට යොමු වෙන්න ඉන්න තැන ඉඳලා කියලා. එතකොට ඉන්න තැන බලනකොට මම මේක ප්‍රශ්නය තුන් ආකාරයකට මම ඉදිරිපත් වෙන්නේ කොටස් වෙතින්. දැන් මම බලනකොට ගස් කොළන් අරව මේවා මේ හැදෙන ගස් සත්වයා නෙමෙයි, බලනකොට ඒ ගස් කොළන් වලත් තියෙන්නේ තව තවත් ඒ ගස් ඒ જાතියෙම ගස් හදනවා. ඒ කියන්නේ මේ දරුවන් ඒ මේ විදිහට කිව්වොත් ඒ ගස් වලටත් දරුවෝ ඉන්නවා, මල් හැදෙනවා, පළදාව දෙනවා, මැරිලා යනවා, හැදෙනවා. ඉතින් සමහර තැන්වල ගස් සාරයට හැදෙනවා. එතන තියෙන හේතුව අනුව අනිත් තැන්වල ගස් එච්චර සාරයට හැදෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය ආහාර නැත්තම්. නමුත් ගස්නොත් ආහාර අරගන්නවා. දැන් නමුත් මෙතනත් මම දක්වනවා බුදුරජාණන් වහන්සේ ඒක රාමුවක දාලා නැහැ. මම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සිත තමයි මේ සිතට මේ සේරම රූප මවන්න. දැන් ලස්සන කුරුල්ලෝ මෙච්චර ලස්සන ඒවා පේන්නේ ඒකත් සිතෙන්මයි කියනවානේ. ඉතින් ඒක නිසා එතනත් විවෘතව තියලා අනිත් පැත්තට යනකොට ස්වාමීන් වහන්සේ දැන් ගස් වලට සත්වයා ළඟ තියෙන්නේ මොකද්ද? මේ ගස් වලට මේ කියන්නේ උගත් මේ කියන්නේ ප්‍රඥාවෙන් යුතු සත්වයාගේ නෙමෙයි මං කියන්නේ. සත්වයා ළඟත් තියෙන්නේ ඔය ගස් කොළන් වලට තියෙන එකමයි. මේ මට පේන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඒ විදියටම ජීවත් වෙලා මැරිලා යනවා. නමුත් සත්වයාට ඊට වැඩියෙන් එකක් තියෙනවා. ඒක තමයි ආයතන හය. එතකොට මේ ආයතන හය නිසා සත්වයාගේ තියෙනවා විශාල අල්ලා ගැනීමක්, බැඳීමක්, තදවීමක්. එහෙමනම් එතන තමයි අපි හොයන්න ඕන. ඒ කියන්නේ අවිද්‍යාවට අර ගස්වලට වඩා ඒක නිකම්ම මැරලා යනවට වඩා මෙතනින් අල්ලා ගැනීම නිසා ලෝකයක් සංසාරයක් ගමන් කරන වගක්. ඊළඟට තුන්වෙනි පැත්තට මම අහන්නේ ස්වාමීන් වහන්ස, දැන් මම ඇත කියලා කියනකොට ඇත කියලා ගන්නේ මට හිතෙනවා ඇත කියන තැනම මම උපදිනවා. ඇත කියලා ගන්න තැන තියෙන්නේ සම්පූර්ණයෙන්ම මේ ආයතන වලින් එකක් කියලා. එහෙම නැත්නම් ආයතන ගැන ඇස හරි කන හරි නාසය දිව කය මන කියන එකක් ඇත කියලා ගැනීමද බුදුරජාණන් වහන්සේ පෙන්නන ඇත කියලා ගැනීම කියන එක. ඉතින් මේක සම්පූර්ණයෙන්ම අරගෙන ස්වාමීන් වහන්සේ මට හරි වැරදි පෙන්වලා දෙනවා නම් ඔබ වහන්සේට බොහොම පින්. තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි. ඔව් අම්ම, දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය දැන් අපිට ගත්තොත් මේ ආයතන විදියට ආයතන වල පැවැත්ම ඇත කියලා හරි නැත කියලා හරි ගන්නවා. එහෙනම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන හැටියට නම් ඇත හෝ නැත හෝ ඇත ඒක පැවැත්මක් එක නම් ඇත සහ නැත කියලා ගන්නවා. පඨවි ආපෝ තේජෝ වායෝ නම් චිත්ත සුත මුත විඥාත නම් ඒක මේ අපි හිතමු අපේ ඔය කියන කාරණා මේ ඔක්කොම දැන් අම්ම මතක් කරා වගේ මේ අවිද්‍යාවෙන් හටගන්න කියන කාරණය අපිට මේ අදහසක් තියෙනව නේද අම්මා? බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවනේ මේ හැම දෙයක්ම අවිද්‍යාවෙන් හටගන්නේ කියලා. අවිද්‍යාවෙන් කියන්නේ මෝඩකමෙන් හටගන්නේ. දැන් ඕක අම්ම දැන් ඔය කාරණේ අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැම සූත්‍ර දේශනාවකම ඕනම සූත්‍රයක් ගත්තොත් ඔය විදිහේ ඉගැන්වීම අපිට මේ දැන් කතා කරන මටත් මේ තොරතුරු කියපු අම්මටත් ඒ වගේම මේතන මේ අද සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච පින්වත් හැමෝම දෙනාටම ඔගේ අදහසක් අපි කාටත් තියෙනවනේ. තියෙනවා කියලා කියන්නේ මේ ආයතන හය පවතිනවා කියලා කියන්නේ. ඉතින් ඒක අවිද්‍යාවෙන් කියන කාරණයක් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසා බුදුරජාණන් වහන්සේගෙන් අහගත්ත නිසා අපිට අදහසක් තියෙනවනේ. ඒක ඇත්ත. ඒක එහෙමම තමයි. දැන් අපි ඒ කාරණේ අහගත්ත කියලා අම්මා ඒක මම මේ කියන්නේ ඒක වැරදි කියන යනවා කියන කාරණේ ඒක එහෙමමයි. අපි දැන් ඒක අහගත්තට අම්මා දැන් අපිට අවිද්‍යාව දුරුනේ නැහනේ නේද? නැහනේ. හරි. අපි ආයතනවල පැවැත්මක් කියනවා නම් ඒ ආයතන පවතින්නේ අවිද්‍යාව නිසා. ගහකොළට ඇහැ කන නාසය දිවකය මන නැහැ. හැබැයි අපිට ඇහැ කන නාසය දිවකය මන තියෙනවා. ඒ ආයතන ටික තියෙනවා. තියෙන අවිද්‍යාවෙන් කියන කාරණේ අපිට පැහැදිලිනේ. ඒක අහලා පැහැදිලි කරගෙන පිරිසිදු කරගෙන සුතයක් හැටියට අපි නිවැරදිව අපි පිරිසිදු කරගත්ත කියන හිතමුකෝ.
එහෙමයි.
එහෙම පිරිසිදු කරගත්තට අම්මා ඒ අදහස පිරිසිදු කරගත්තට අපි ඉන්න තැනින් අපි නැගිටලා නෑනේ නේද?
නෑ.
ආ එහෙමනම් ඉන්න තැනින් නැගිටින්න නම් අරක අපි සුතයක් හැටියට අහපුක දේ අපි සුතයක් හැටියට පිරිසිදු කරගත්තේ දේ ඒක හැම වටින කාරණයක් හැටියට තියලා තියන්න ඕන. ඒක වැරදි කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඒක හැමමයි. බුද්ධ වචනයක්නේ. එතකොට එහෙනම් මං කරන්න ඕන අම්මා මට මම ජීවත් වෙන මට්ටමක් තියෙනවනේ. අනේ ජීවත් වෙන මට්ටමෙන් මේ අන හිතන්න පටන් ගන්න ඕන. ඒ අනේ Tamanට හිතෙන දේ. මේක හරි වෙන්න පුළුවන්. මේක හරිද කියලා දාන්න ඕනෙත් නෑ. වැරදිද කියලා දැන් කෙන කෙනාට ගෝචර වෙන දේවල් තියෙනවනේ.
එහෙමයි. එහෙමයි නේද?
ඔව්. ඔව්. දැන් තිරුවන් සරණයි.
තිරුවන් සරණයි සමන්හස.
වෙනස අපිට ඇහෙන්නේ නැතුව ගියා. ඔව් එහෙම.
තිරුවන් සරණයි.
ඔව් දැන් ඇහෙනවා සර්.
තිරුවන් සරණයි.
ඇහෙනවා සර්.
අර අම්මට ඇහෙනවද දන්නේ නැහැ නේද?
දැන් ඇහෙනවා ස්වාමීන් වහන්සේ දැන් ඇහෙනවා.
ආ හොඳයි. ඒතර අම්ම මං කියන්න
හයියත් ඇහෙන්නේ
නැහැ. උත්සාහ ගත්තේ. හොඳයි මගේ අත්දැකීමත් හිතන්නේ මම දාන වලදීම සම්බන්ධයෙන් නම් හිතන්නේ දැන් මම ඒක ඔස්සේ හිතන දෙයක් තමයි මම ගුරුවරයාත් එක්ක මම කතා කර යුතු කරන්නේ මම හිතන මම ඒ මනන් හිතාගෙන යන රටාව හරිනම් ඒ හරිනම් ඒක උදේ
ඔයස ඩිස්කනෙක්ට් වෙවි ඇහෙන්නේ අපිට.
ඔව් කියනවා.
මොනවා කිය මේ සම්බන්ධතාවය එක ඩිස්කනෙක්ට් වෙවි ඇහෙන්නේ.
තිරුවන් සරණයි.
ඔව් සොයිනස මේ කනෙක්ෂන් එක පොඩ්ඩක් ඩිස්ටර්බ් වෙවි ඇහෙන්නේ සමහරවිට ඇහෙන්නේ පේනවා.
දැනුත් එහෙමද දන්නේ නැහැ නේද?
දැන් හොඳයි සරණ.
හා. මං කියන්න උත්සාහ ගත්තේ අර අම්මට එහෙමද දන්නේ නැහැ.
එහෙනම් ස්වාමීන් වහන්සේ
නැහැ. ඔව් මං කතාවක් තියෙනවා මම කියන කෙනා දැක්කේ මේ ස්වාමීන් වහන්සේ. අන්න ඒ ඔස්සේ තමයි මම මගේ ගුරුවරයාණන් වහන්සේට මේ කාරණාවන් ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ උන්වහන්සේ තමයි මම හිතාගෙන යන රටාවේ හරි දෙයක් නම් ඒ හරි ඔය විදිහට හිතාගෙන යන්න. එහෙම නැත්නම් මං හිතන රටාව වැරදි නම් ඒකේ වැරද්ද කොහොමද වෙන්නේ කියලා දෙන්නේ. එතකොට දැන් අර මම සූත්‍රයක් අහලා ඒකේ පරිවර්තනය අරගෙන ඊට පස්සේ ඒකේ අර්ථකථනයක් තියෙනවා නම් සාමින් වහන්සේ ඉදිරිපත් කරන ඒක ඒ විදිහට දරා ගන්නවා. මොකද වටින දෙයක් වටින විදිහට විස්තර කරලා දෙන නිසා. නමුත් මගේ සත්‍ය අත්දැකීම ඒක නෙමෙයිනේ. මගේ අත්දැකීම වෙනම කාරණයක්නේ. අන්න එතකොට අම්මා අපි කළ යුතු වන්නේ මම මගේ ජීවිතෙන් අර හිතන කාරණයක් එක්ක යොමු වීමක් එක්ක තමයි කතා කරන්න ඕන. එහෙම නැත්නම් මම තව දුරටත් කරගෙන යන්නේ අර සූත්‍ර දේශනාවේ මෙන්න මේ විදිහට තේනවා. මේ ආකාරයටයි තියෙන්නේ. මෙන්න මෙහෙමයි වෙන්නේ. කියලා ඒක අපේ ජීවිතේට ගලපන්න යනවා. අර මම මුලින්ම පටන් ගන්නකොට කිව්වේ ඒකනේ. බුදුරජාණන් වහන්සේ ජීවිතේට ලං අපිට කතා කරන්න විදියක් නැහැනේ. ලෝකේ ජීවත් වෙන කෙනෙක් හැටියට ජීවත් වෙන කෙනාට අල්ලලා තමයි කතා කරන්න වෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපේ මේ ජීවිත අත්දැකීම ගැන නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත අත්දැකීමට යම් කාරණයක් සමීප කරන කතා කරලා දේශනා කරනවා. හැබැයි ඒ දේශනා කරන්නේ අපේ ජීවිත අත්දැකීම ආපහු තහවුරු වෙන විදියට නෙමෙයි. එහෙමනම් ඒ දේශනා කරපු දේශනාව වටිනා කාරණයක් හැටද ඒ විදියටම දරාගෙන ඒක එහෙමම තියාගෙන අර මම මගේ ජීවිතයේ මේ යෙදෙන කාරණයක් එක්ක මට ගෝචර වෙන දෙයක් තියෙනවානේ ඒකත් එක්ක අර ඒ කරුණ ඉදිරිපත් කිරීම තමයි ඇත්තටම වෙන්න ඕන. එහෙම නැත්නම් අපි තවදුරටත් අපි අහපු කාරණාවත් එක්ක ඒ රස වින්දනයත් එක්ක ජීවත් වීමක් විතරක්ම වෙනවාම නිසා මට වඩා ගොඩක් වැඩිමහල් වුණත් අම්මට මං කාරණයක් හැටියට ස්වාමින්වහන්සේ නමක් හැටියට මතක් කරන්නම්. අම්ම දැන් අර සූත්‍ර දේශනාවල් අහන්න අහලා ඒව නිරාකූල කරගන්න සුතේ පිරිසුදු කරගන්න ඒව ඒ විදියට මේ කියන්නේ මෙන්න මේකේ මේ සූත්‍ර දේශනාව මෙන්න මෙහිමයි කරේ කියලා ඒ අදහස තියාගන්න. හැබැයි ඒ අහපු දෙයි මගේ ජීවිතේ ඒ කියපු කාරණේ මගේ ජීවිතේ අහලකවත් නැති එකක් වෙන්න පුළුවන්. ඒ නමුත් දැන් මට මගේ ජීවිතේ දැන් මං ඉන්න තත්ත්වයක් මොකක් හරි තියෙනවනේ. ඒ ඉන්න තැනින් නේද ගොඩ වෙන්න ඕන. ඒකනේ අන්න ඒ ඉන්න තැනත් එක්ක අන්න අපේ ජීවිතේ හිතන ගතියක් ඉස්මතු කරගන්න ඕන. ඒ හිතන හැටි හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන්. ඒක මට තීන්දුවක් තීරණයක් දෙන්න බෑ. ඒක මගේ ඒක හරියන්නත් පුළුවන් වැරදින්නත් පුළුවන්. ඒ හිතපු හැටි හරි වේවා වැරදි වේවා ඒක මං මේ ගුරුවරයාට සිහිපත් කරන්න ඕන. අන්නේ එතකොට ගුරුවරයා තමයි මං හිතපු හැටි වැරදි වුණත් ඒක වැරදි කියන්නේ. මං හිතන එක හරි නම් ඒක හරි කියන්නේ ගුරුවරයාණන් වහන්සේ. මං යම් කිසි මට්ටමකට දියුණු වෙලාද නැද්ද තීරණය කරන්නේ ගුරුවරයාණන් වහන්සේ. උන්වහන්සේ තමයි මොකද මම මේ දේ හරි හෝ මේ දේ වැරදි හෝ කියලා කිව්වොත් ඒක ආයි මමමනේ ඒක තීරණය කරලා තියෙනවා. මම හරි කියලා හරි කියන්නේ මම වැරදි කියලා කියන්නේ මමමනේ. එතකොට ඒක ආයි මොකද රකන්නේ? ආයි මමමනේ තහවුරු වෙනා තියෙන්නේ. ඒ නිසා මගේ ජීවිතේ වළංගුභාවය කියන දේ මම හිතන පතන රටාව කියන කාරණේ ධර්මමාර්ගයකට යොමු වෙදී නම් ඒක ඇත්තටම මෙන්න මේකයි කියලා ගුරුවරයාට පැහැදිලි කිරීම කරන්න ඕන. එහෙම නැත්නම් අපිම නිර්ණායකයක් දීගත්තා වෙනවා. ඉතින් අර ඒ නිසාම අර සූත්‍ර දේශනාවල තියෙන කාරණාවන් ඒ විදිහට සූත්‍ර දේශනාවේ හැටියට අපි දරාගමු. ඒක වටිනවා. හැබැයි මම ඉන්න මට්ටම ගැන කියන්න ඕන. කල්යාණ මිත්‍රයාණන් වහන්සේ තමයි ඇත්තටම අපිව හික්මවීම කරන්නේ. ඉතින් ඒ නිසා මම මෙතනදී මේ අපි වරදවා නොගත යුතුයි. සමහර වෙලාවට මෙතනදී මේ කල්යාණ මිත්‍රයන්ට යමු වෙන්න කිය මේ කියනකොට අපිට අදහසක් කියන්නත් පුළුවන්. මේක මේ තවත් පුද්ගලයෙක් වටා තව පිරිසක් කේන්ද්‍රගත කරවීමක්ද පුද්ගලයෙකුට තවත් කණ්ඩායමක් හදන අදහසක්ද කියන අදහස එන්න පුළුවන්. ඒක මේ එසේ නොවිය යුතුයි. ඒක දැන් අපිට හිතෙන්න පුළුවන් මේක නිකන් අර පක්ෂ නායකයෙක් වටා පිරිසක් ගොනු කරනවා වගේ රටක නායකයෙක් වටා ඒ කණ්ඩායමක නායකයෙක් වටා පිරිසක් ගොනුගත කිරීමක් වගේ අන්න එහෙම අදහසක් යන්නත් පුළුවන්. ඒ අදහස නොගත යුතුයි. මෙතෙන්දී ඇත්තරම දැන් බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවනේ මුළු මහත් සම්බුද්ධ ශාසනයම මුළු මහත් බ්‍රහ්මචර්යාවම කල්‍යාණ මිත්‍රයා මතයි කියලා. ඒකට ඒ කල්‍යාණ මිත්‍රයා තමයි අපි ඉන්න මට්ටමින් අපි ඉන්න ඒ මට්ටමට තමයි ඒ පැහැදිලි කරන්නේ. ඔන්න හිතන්න මම හිතන මට්ටමයි අපේ අම්මා මේ කතා කරන අම්මා හිතන මට්ටමයි අපි තුමු අපේ ගුරුතුමා කවුද මහාචාර්යතුමා හිතන මට්ටමයි අපි හිතන මට්ටම් තුනක්නේ. අපි හිතමු අපේ ගුරුවරයාණන් වහන්සේ කල්‍යාණ මිත්‍රයා කියන වචනේ යොදාගමු. කල්‍යාණ මිත්‍රයා මේ අපේ මහාචාර්යතුමාට ගේ කෝණයට තමයි එතුමා ඉන්න මට්ටමට තමයි ආමන්ත්‍රණය කරන්නේ. හැබැයි ඒකේ වළංගුතාවය මට අදාළ නෑ. හිතමු මම හිතන් ඉන්න මම හිතන රටාවක් තියෙනවා කියලා. මම හිතන රටාව අපේ කතා කරන අම්මට පැහැදිලි කරන එක අහගෙන ඉන්නවා. ඒක තවත් කරුණක් විතරයි. හැබැයි ඒක මම ඉන්න තැනින් තමයි ඒ ඔසවා ගැනීම කරන්නේ. අපි තුමු මේ කතා කරන අම්මා යම් කාරණයක් අහලා ඒ අම්මගේ ජීවිත භාවිතයක් එක්ක ජීවිතයේ දෙන කාරණයක් එක්ක හිතන රටාවක් ඒක කල්යාණ මිත්‍රයාට කිව්ව පස්සේ කල්යාණ මිත්‍රයා ඊට අනුරූපව යම් කාරණයක් කියනවා නම් ඒක අනිත් අයට අදාළ වෙන්නේ නැහැ. ඉතින් අර ඒ නිසා තමයි අම සිහිපත් කරේ කල්යාණ මිත්‍රයෙක් තමයි අපි ඉන්න මට්ටමින් ශික්ෂණයකට පත් කිරීමක් කරන්නේ. එහෙම නැත්නම් අපි අර සුතයක් අහුව සුතේ निराකූල කරගත්ත ඒක වටිනවා. ඒක නෑ කියන්නේ නෑ. ඒක කිසිසේත්ම නෑ කියන්නේ. ඒක එහෙමමයි. හැබැයි ඒකේ තියෙන කාරණය ඒ බුදුරජාණන් වහන්සේ ධර්මයක් ඉස්මතු කරපු විදියනේ. හැබැයි ඒ ධර්මයේ යම් කිසි ක්‍රමයක් ඉස්මතු කරේ. අන්න ඒ ක්‍රමය මගේ ජීවිත අත්දැකීමකට දාගෙන ඒ විදිහට වෙන්න හැදුවට කවදාවත් වෙන්නේ නෑ. මම ඉන්න මට්ටමින් ඉදිරියට ගත හැක්කේම කල්‍යාණ මිත්‍රයෙකුට පමණයි කියන කාරණයම සිහිපත් කරන මම අර අම්මට මේ යම් උපදේශයක් හැටියට සිහිපත් කරන්න උත්සාහ දරන්නේ මේ මොකද්ද මේ අර අපි ඉන්න මට්ටමේ ඒ ඉන්න මට්ටමින් හිතන දෙයක් අපි කරන කියන දෙයක් පිළිබඳව හිතීමක් හරි අර ඒ වගේ කාරණයක් යොමු කිරීම ගොඩක් වටිනවා කියලා පොඩි යෝජනාවක් කරනවා. ඉතින් එහෙම නැත්නම් අපි හිතමු සුතයක් නිරවුල් කරගන්න උනත් ඒක හරි සුතයක් निराකූල කරගන්නවා ජීවිත අත්දැකීමක් ඉදිරිපත් කරනවා. ඒකෙන් අදහස් කරන්නේ මේ හැමෝම අපේ ජීවිත අත්දැකීම ඉදිරිපත් කළ යුතුයි කියන කාරණේ නෙවෙයි. ඇත්තටම අපේ ජීවිත මට්ටමින් තමයි ඉස්සරහට ආයුත්තේ. ඒ කියන්නේ සුතයක් निराකූල කර ගැනීමක් උනත් ඉතින් ඒ මට්ටමින් ඒ කාරණේට යමු නැට වරදක් වෙන්නේ නැහැ.
දෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ බොහොම පිං මේ බොහොම උපහාන්සේ කල්යාණ මිත්‍රයෙක් හැටියටයි මම සලකන්නේ. ඒක නිසායි නැවත නැවත මේ ප්‍රශ්නම මම යොමු කරන්නේ ස්වාමීන් වහන්සේ. එහෙම නැත්තම් පැත්තකට වෙන එකනේ කරන්නේ නෑ. උපහාන්සේට බොහොම පිං. මෙහෙම තවත් එතනම මම ඒ කියනවා නම් දැන් මම හොයාගෙන විචක්ෂණා කරනකොට මම දකින්නවා මෙහෙම දැන් ගත්තාම පහසුවෙන්ම දැනීම ගත්තාම දැනීම කියන එක එතන මං හිතන්නේ වහන්සේ කිව්වා එතන මේ විඥානයේ පහළවීමක් නැහැ කියන එක. එතකොට දැනීම ළඟට දැන ගත්තාම තමයි දැන ගන්නකොට තමයි එතන ඒ දැනීම ලැබෙන එක කය කියලා ගත්තොත් ඒ කය කියලා ගන්න එකක් එකම එතන තියෙන විඥානයයි මමයි කියන දෙකත් එකම මට තියෙන ප්‍රහේලිකාව ඒ එහෙම වෙනස් වෙන තැන ඇති වෙන ඇත කියලා ඒ කයක් ඇත කියලා ගැනීමද අන්න එතන මට පොඩ්ඩක් විස්තර කරලා දෙන්න. මම දන්නේ නැහැ මගේ ප්‍රශ්නය මොහන්සේට පැහැදිලිද කියන එක. මොකද දැනගැනීම වෙනකොට දැනීම නෙමෙයි දැනගන්නේ කය හැටියට. ඒ කියන්නේ ඇත කියලා ගන්න එක. ඇත කියලා ගන්න තැන ඔන්න ඔතන තමයි දැන් ඇත කියලා ගත්තේ කය. එහෙමනම් ඔන්න ඔතන තමයි මම අහන්නේ මේ ආයතනයක එහෙම නැත්නම් කයක ඉපදීම ඇත කිය දැන් ඇත කියලා ගත්තට පස්සේ එතන දිගට යන කතාව ලෝකයේ තියෙනවානේ. මේ මෙතන අර ලෝකයේ හැදෙන්න හට ගැනීමට අවිද්‍යාවෙන් නොදකින නිසා මේක කයයි කියලා ගත්ත කියන අන්න ඒ ටික තමයි මම අහන්නේ ස්වාමීන් වහන්ස. ප්‍රශ්නේ පැහැදිලි නැත්නම්
සමහරවිට පැහැදිලි යම්ම. දැන් අම්මට කයක් කියන එකක් හමු වෙලා තේනව නේද?
එහෙමයි.
හරි. අම්මා එහෙමනම් අපි කරන්න ඕන දැන් කොහොමද අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියන්නේ මේ සත්‍ය සංසාරේ ගමන් කරන්නේ සැරිසරන්නේ අවිද්‍යාව නිසා කියලා අපි මේ බුද්ධ වචනේ හැමම දරාගමු. දැන් අපිට මේ කය හැදිච්ච හැටි මෙන්න මෙහෙමද කියලා අහනවට වඩා අම්මට ප්‍රායෝගිකයි නේද? අම්මට කයක් තියෙනවා කියලා නේද?
ඇත කියලා ගත්ත එක නේද ස්වාමීන් වහන්සේ?
ඇත. එහෙම ඕනෙත් නෑ අම්ම. ඇත කියලා ගත්ත කියලා හරි නැත කියලා නෑ කියනවා හරි එහෙම නෙවෙයි. ප්‍රකු කියන්නේ දහම් කාරණා මොනවත් ඔලුවට ගන්නේ නැතුව. දැන් අම්මගේ විස්තර විග්‍රහ නිර්වචන මොනවත් දාගන්නේ නැතුව අම්මට කයක් කියලා එකක් තියෙනව නේද?
එහෙමයි.
හරි. ඔන්න ඔය කය කියන්නේ මොකද්ද කියලා හිතන්නකෝ අම්මා. ඕක අවිද්‍යාවෙන් හටගත්තද? එහෙම නැත්නම් මෙන්න මෙහෙම වෙලා මෙහෙම වුණා නේද කියලා ඒව ඔක්කොම මේක නිර්වචන ටිකක් නේ. ඒ ටික අපි පැත්තකින් තියලා ඔය කයක් කියන එක යම්ම කතා කරා නේද මේ විඳීම කියලා.
දැනීම.
හරි. දැනෙනවනේ දැන්නේ. මොනවා හරි දැනෙනවනේ. අන්නේ දැනෙනවා කියන තැනට විතරක් සීමා වෙලා අම්මට දැනීම නම් දැනට දැන් මේ ප්‍රකට වෙන කාරණය දැනෙනවා එක දැනීම යකරා යනවද දෙයි දැනීමත් එක්ක මේ කය සකස් වෙනවද ඒකත් එක්ක ඇත කියලා ගන්නවද එහෙම ගත්තට පස්සේ මේක අවිද්‍යාවෙන් නේද කියලා මෙන්න මේකෙන් මෙහෙමයි මේකෙන් මෙහෙමයි මේකෙන් මෙහෙමයි කියලා ආන් එහෙම යන එක පොඩ්ඩක් ඒක පොඩ්ඩක් අපි නතර කරමු අම්මා.
එහෙමයි.
ඒ අම්මට දැන් මේ වෙලාවේ කය කියලා නම් අරමුණු වෙන්නේ කය කියන්නේ මොකක්ද කියලා අන්න ඒ ඔස්සේ අපේ හිතීම වර්ධනය කරගන්න ඕන. අන්න එතනින් යොමු වෙන්න ඕන. අපි හිතමු අම්මට දැනෙන කාරණයක් කියලා. ඒකට දැන් මේක දැන ගැනීමක් කරා යනවා කියලා එහෙම දාන යන්න එපා අම්මා. ඒ දැනෙන
සමාවෙන්න ස්වාමීන් වහන්සේ මෙහෙමයි දැන් මම හොයාගෙන යනකොට මම දකින්නේ දැන් මට ඕන දැනීම සමහර වෙලාවට දැන් මෙහෙම බලාගෙන යනකොට මේ දැනීම විතරයි ඕන ටක්කාලා අත ගිහිල්ලා කකුලට හරි කොහට හරි අන්න ඒ දැනීම ඉස්සර වෙලා නේද එතකොට ඊට පස්සේ තමයි මේ දැනීම තුල සත්‍ය වශයෙන්ම කයක් ඇත්තේ නැහැ කියන එක මට වැටහෙනවා. මම වැටහෙනවයි කියන එක වැරදි වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. අන්න එහෙම වැටහීමක් මට තියෙන මේ දැනීම තුල නම් කයක් ඇත්තේ නැහැ. ඒ දැනීම මේ වෙනකොටම එතන හිත තියෙනකොට ඔන්න එතන තමයි කයකට යන්නේ ඊට පස්සේ කියන එකයි. ඒක වැරදිද දන්නේ නැහැ ස්වාමීන්
වහන්සේ. තෙරුවන් සරණයි අම්මා. ඒක තමයි මම මේ විස්තර කරගෙන යන්නේ අම්මා. ඒකේ අම්මා ඒ උත්තරයක් දීගෙනනේ. ඒ දීපු උත්තරේ වැරදි කියන එකයි මම මේ කියන්නේ.
අහහ.
ඒ කියන්නේ ඒ අම්මා දැන් දැනීම ගැන නේ හිතන්නේ. ඒ හිතනකොට මේක මේ ඒකත් එක තමයි කය කියලා. ඉතින් ඒක අම්මට ආපු උත්තරයක්නේ. ඒතර අම්මා දැනීම හෙව්වනම් හරියටම අම්මා මේක කයක් තියෙනව හෝ නැහැ හෝ ඒක දැන ගැනීමකට යනවෝ කියලා එහෙම වෙන්න බෑ.
දැනීම
හරියට පිරිසිඳ හෙව්වනම් ඒක හරියට ඒ අදාළ දේ සිද්ධ වුණා නම් දැනීමෙන් ඈතර වෙන්න ඕන. පැහැදිලිනේ?
පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඒක තමයි මගේ වැරද්ද.
ඔව්. දැනීම හරියට පිරිසිඳ දැක්කනම් ඒ කියන්නේ මුතයක් කියන එකනේ. අපි පාලි වචන ඕනෙත් නෑ අම්මගේ. පාලි වචන දාගෙන ආයි ආරෝපණය කරගන්න ඕනේ. ඒකනේ අම්මගේ හැබෑම අධ්‍යක්ෂකම දැනෙනවානේ. හරි. ඒ දැනීම මොකක්ද කියලා ඒක හරියට හෙවුණනම් හරියට විචක්ෂණය වුණා නම් ආයි ඒක දැනගැනීමක් කරා යෑමක් හරි. ඒ දැනගත්ත නිසා තමයි කයක් කියන්නේ හරි. කයක් ඇතයි කියලා ගන්නවා හරි. ඇතයි කියලා ගත්ත එක අවිද්‍යාවෙන්. අර එහෙම උත්තර එන්න බෑ.
ආපස්සට එමක් කරන්න හොඳ නෑ නේද? ඒකයි කියන්නේ නේද?
එහෙම ආපස්සකට එනවනම් අම්මා අපි දැනීම ගැන නම් හේතුවේ ඒ ආපස්සකට එනවනම් ඒ ඔක්කොම උත්තර ටික මගේනේ.
මගේ එහෙමයි ස්වාමී.
ඔව් ඒක හරියට හෙවිල නෑ කියන එක තමයි ඒකෙන් කියවෙන්නේ.
මතුණා ස්වාමීන් වහන්සේ හන්දට. තෙරුවන් සරණයි බොහොම පින් ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි.
තිරුවන් සරණයි සර්.
තිරුවන් සරණයි.
ආශ්‍රය සනස මේ සනාතර මේ චතු මහ උපදේශවලදී අර දැන් බුදුරජාන් වහන්සේ චතු මහ උපදේශ භික්ෂුන් වහන්සේලාට මේ සනස දේශනා කරන්නේ කියන්නේ භික්කවේ කියන්නේ මහණෙනි කියලා සනස දේශනා කරන්නේ. එතකොට සනස මේ එතනින් අදහසක් කියනවද සනස දැන් අර මහණෙනි කියනකොට අර මේ සාසනයට ඇතුළත් වෙච්ච සනස අපි අර සාමාන්‍යයෙන් අර කියන්නේ බුදුරජාණන්සේගේ ධර්මය අහලා සබ්බාපටිලාභෙන් ඒකත් එක්ක ඒ අදහසින් පැවිදි වුණා කියලා එතනින් ගන්නවා සරද මොකද දැන් අර එතනින් අර ඒ අයිටින් සනස් කියන්නේ අර තවත් කෙනෙක් අර බුදුරජාණන්සේගෙන් ඇහුවා නම් මේ බුදුරජාණන්සේගේ ධර්මයේ මෙහෙම කියලා කියනවා නම් ඒක අර මේ සූත්‍රයේ බහ බලන්න විනයට සසඳන්න කියන කාරණාව කියන්නේ සනස ඒ භික්ෂුන් වහන්සේලාට සනස එතකොට දැන් බුදුරජාණන්සේගේ ධර්මය අහලා පැහැදිලා පැවිදි වෙච්ච අයට ඒක සනස මේ ඒ කියන්නේ අමුතුවෙන් කියන්න ඕනද කියන්නේ නිකන් එතන මොකද සනස මොන වගේ අදහසක්ද සනස එතන පැහැදිලි වෙන සනස අවසරයි සනස
හොඳයි තිරුවන් සරණයි
සරණ
මෙහිම ගත්තට පස්සේ භික්ෂු සංඝ සහ ශ්‍රාවක සංඝ කියන දෙක ගනිමු වචන හැදෙද ඕ භික්ෂු සංඝ කියනකොට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඒ ශාසනය පැවිදි වෙච්ච භික්ෂු භික්ෂුණීන් වහන්සේලා කියලා ගනිමු. භික්ෂු සංඝ කියනකොට ඒ භික්ෂු සංඝ කියනකොට මේ භික්ෂු සංඝයා අතර ඒ භික්ෂු සංඝයා අතර ඒ කියන්නේ අර සද්ධාපතිනාභයත් එක්ක පැවිදි වෙනා යම් අවබෝධයක් කරා ගියපු පිරිස ආර්ය කියන මට්ටමේ උත්තරමේ ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් භික්ෂු සංඝයා අතර ධර්මයට නොපත් පැවිද්ද කියන කාරණයත් එක්ක යොමු වෙච්ච පිරිස ඉන්නත් පුළුවන්. මම කියන්නම්. ඔව් භික්ෂු සංඝ කියලා කියනකොට ශ්‍රාවක සංඝ කියනකොට ශ්‍රාවක සංඝයා කියනකොට අන්න එතෙන්දි පැවිදි වෙන්නත් පුළුවන් පැවිදි නොවෙන්නත් පුළුවන්. දැන් අට්ඨපුරිස පුද්ගලා ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ. අන්න එතකොට ආචාර්ය අට්ඨපුරිස පුද්ගලෝ ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ. ඒ තමයි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝෝ ශ්‍රාවක සංඝයා වහන්සේ. එතකොට ශ්‍රාවක සංඝයා වහන්සේ කියනකොට බුදුරජාණන් වහන්සේගේ සමයේදී සාතිසේ බහුතරයක් පැවිදි උතුමන් කියන්නේ මේ චීවරයේ බහුතරයක් ශ්‍රාවක සංඝයා අතර ප්‍රතිසන්තාත්මකව වැඩි පිරිසක් හිටියා. දැන් ඒ හැරුණකොට අනිත් අපි හිතමු ගිහි අයත් ඉන්නවානේ. ඒ අයත් ශ්‍රාවක සංඝ ගණයටම තමයි ගණන්නේ. දැන් මම ඔය අහපු ප්‍රශ්නයත් එක්ක ගත්තට පස්සේ වික්‍රේ මහණෙනිය කියලා කියනකොට දැන් අපේ ලොකු සාමිනවහන්සේ උනාතර පැහැදිලි කරලා දෙන කාරණාත් එක්ක අතීතයේදී දැන් බුදුරජා දැන් ඉන්දියාව කියලා කියන්නේ මහා විශාල රටක්නේ. දැන් ඔය මගද මධ්‍ය දේශයේ ගැන විශාල පැතිරීමක් තිබුණා. අද නම් අපි මේ මම හිතන්නේ දැන් විදේශ රටවල ඉඳලා ලංකාවේ විවිධ ප්‍රදේශවල ඉඳලා මේ සංනිවේදන උපකරණ වලින් අපි බොහෝ දෙනෙක් අපි එකතු වෙලා මෙහෙම කතා කරාට එදා ඒ හිම කාරණා ගොන්නක් තිබුණෙත් නැහැ. දැන් එදා දැන් අද අපිට ත්‍රිපිට මේ කියන්නේ පෙළදහම සංවේදී කියන්නේ ෆෝන් වල තියෙනවා ලැප් වල තියෙනවානේ පිටක හැටියට. පස්සේ වෙනම කරපු දේශනා සූත්‍ර විස්තර විභාග වෙනම තියෙනවා විග්‍රහ කිරීම අපිට ඒ අර සංනිවේදන උපකරණත් එක්ක ඇහුණා. හැබැයි අතීතයේදී දැන් ආනන්ද ස්වාමීන් වහන්සේට නේද අර සතිමන්තානම් මතක තබා ගැනීම අතරින් නග්‍ර කියන කාරණය කිව්වේ. එහෙමයි සර්. ඒකෙන් දත්තතරතුරු දැනගත්ත. එතකොට දැන් ඒ හැරුණකොට දැන් සමහරට අසජී ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා මම ගොඩක් දේවල් දන්නේ නැහැ කියලා කිව්වා. එතකොට අර දත් සූත්‍ර හැටියට ගොඩක් ඒ ස්වාමීන් වහන්සේ දැනගෙන හිටියේ නැහැ නේ. ඒ එදා කාලේ වුණත් නමුත් අපිට අද ගොඩාක් දේවල් දන්නවනේ. අර භික්ෂුන් වහන්සේලාට තමයි සුත්තේ උතාරේ විනය සූත්‍රයේ බහ බලන්නේ විනය හා සසඳා බලන්න කියන කියනවනේ. ඒ ඒ ඒ ඒ විදිහට මේ පැහැදිලි කරේ. ඇත්තටම අතීතයේ සූත්‍ර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණා සාතිශේ බහුතරයක් සූත්‍ර හැටියට හෝ දරාගෙන හිටියේ මේ භික්ෂුන් වහන්සේලා. ගිහි අය ලොකුවට එහෙම දරාගෙන හිටියේ නැද? හිතන්නකො දැන් මේ දේවර ජේතවනාරාමයේදී කරපු දේවල් ඒ අවට හිටපු පිරිසක් විතරයි ඒ අහගෙන හිටපු පිරිස විතරයි ඒක දන්නේ. සමහර ටිකක් ඈතින් ඉන්න ස්වාමීන් වහන්සේ නමකට ඒක ඇහෙන්නේ නැහැනේ.
එහෙමයි සර්.
ඉතින් අර ඒ කාරණේ වික්කවේ කියන භික්ෂුන් වහන්සේලා මේ ආසන්නයේ හිටියේ. ඉතින් අද මෙහෙමයි අද කාලේදී අපිට අර අපේ ලොකු සංඝහන්සේ වෙනත් පැහැදිලි කරන දේශනාවන් සූත්‍ර දේශනා අපිට ගොඩක් සමීප නිසා ඒ එතනත් එක තමයි විනය හා සසඳා බලන්න කියනකොට නම් ඉතින් අර මේ විනය කියලා කියන්නේ ඊතර වීමකට අදාළවන මේ අදාළව බුදුරජාණන් වහන්සේ පනවා වදාළ විනය කාරණාවන්ට එතෙන්ද කියන්නේ බහා බලන්න කිව්වේ නෑ මේ සසඳා බලන්න කියලා තමයි එතෙන්ද පැහැදිලි කරේ.
එහෙමයි සනත්. එතකොට සනස ඒ කියන්නේ අර පොදුවේ ඒ කියන්නේ වෙන් කරපු නෙවෙයි නිකන් පොදුවේ නැත්නම් අර ඒ කියන්නේ සනස දැන් අර වෙන් කරන්න බෑනේ එහෙම නේ සනස ඒ කියන්නේ කොටස ඒ පිරිස ඉන්නකොට ඝණයක් ඉන්නවනේ ඒතකොට වෙන් කරන්න බෑනේ ඒක පොදුවේ කිව්ව නමුත් අර ඒක ගොඩක් ඒ කියන්නේ ලං වෙන සනස ඒ කියන්නේ මේ බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා කියන පැත්තට තමයි නේ සනස
ප්‍රායෝගික වශයෙන් එදා දවසේ ගත්තම දැන් එදා අපි මේ කාරණේ එදා බුදු ජානක දේශනා කරපු කාලයත් එක බැලුවට පස්සේ එතන සාටිෂේ බහුතරයක් හිටියේ මේ දැන් අපි ගත්තොත් අපි අග්‍රම දායක කියන්නේ අනේ පිළිසිටුතුමා ස්වාමීන් මේ මෙච්චර දැන් සෝතාපන්න උත්තමයෙක් නේ අරශාවකේ නේ අන්තිමට කියන්නේ ඇයි ස්වාමීන් මේ වගේ ධර්මයක් දේශනා කරේ නැත්තේ කියලා අඬනවානේ. එහෙමයි සාරා. එතකොට ඔබ වගේ සුදුවත් හඳගත්ත කෙනෙකුට කොහොමද මේක දේශනා කරන්න කියලා එහෙම අනාථපිණ්ඩික වාද සූත්‍රයේදී එහෙම පැහැදිලි කරනවානේ. එහෙමයි. එහෙනම් ඒ දේශනාවන් ගොඩක් දුරට මේ එදා කියන්නේ භාග්‍යතුන් වහන්සේ වටා වැඩ සිටි භික්ෂුන් වහන්සේලාට තමයි අදාළ කරේ. ශ්‍රාවක සංඝ කියනකොට ඒ දහම අහලා අර ශ්‍රාවකත්වයටපත් වෙච්ච පිරිස කියලා ඊතර ශ්‍රාවක සංඝ කියන එහෙම ගන්න පුළුවන්. ඒතරම් වික්ඛවේ කියලා කියන්නේ භික්ෂුන්හන්සේලාට එක්ක එදා කාලයේ තියෙන සාතිශේ බහුතරය භික්ෂුන්හන්සේලාට තමයි අපේ භික්ෂුන්හන්සේලාට තමයි මේ වික්කවේ කියන වචනයත් එක්ක වැඩි සාධාරණයක් වැඩි වටිනාකමක් දෙන්න වෙන්නේ නේද?
එහෙම සනසෙන්න. සනස එතකොට දැන් එතන මේ දැන් එතෙන්දි නිකන් අපි කියන්නේ ධම්ම වෙන අදහස වෙන්නේ ඒ කියන්නේ දැන් අර ඒ කියන්නේ භික්ෂුන්හන්සේලා තවත් කෙනෙකුට ඒ කියන්නේ තවත් කෙනෙක්ගේ වැරදි ධර්මයකට අහුවේ කියන එක වගේද එහෙම නැත්නම් එතන දැන් මොකද පරිනිබ්බාන සූත්‍රයෙන් සානසල කතාව කියන්නේ. එතකොට එහෙම නැත්නම් මේ සාසන පැවැත්ම පිණිස වගේද එතන වඩාත් සානස කොහොමද එතන?
අතර එතනේ අර්ථය ගත්තොතින් සූත්‍රේ බහ බලන්න කියලා කියනවනේ.
එහෙමයි.
හැබැයි සූත්‍රේ බහ බලන්න කිව්වා විනේ සසඳා බලන්නයි කියලා කිව්වේ.
එහෙමයි.
සූත්‍රේ බහ දැන් බුදුරජාණන් වහන්සේ යම්කිසි සූත්‍රයක් දේශනා කරා නම් ඒකෙන් පස්සේ වෙනස් කිරීම මුකුත් කරේ නැහනේ සූත්‍රේ හැටියටම දේශනා කරානේ.
එහෙමයි.
දැන් අපි හිතමු බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරනවා කියලා.
එහෙමයි.
දැන් මම මෙන්න මෙහෙම කියන්නම්කෝ. මේ මම උන බුදුරජාණන් වහන්සේ දේශනාවක් කරලා තියෙනවා. භෝජනයේ ආහාර ගන්නකොට මාත්‍රාව දැනගන්න කියලා තියෙනවා.
එහෙමයි.
දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍රවල එහෙම දේශනා කරලා තියෙනවනේ. මම උදාහරණයක් කියන්නේ. එහෙමයි. ආහාරයේ මාත්‍රාව දැනගන්න කියලා කිව්වට පස්සේ දැන් ඒක දේශනා කරේ බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාවකනේ.
එහෙමයි.
එතකොට මම දැන් ශාස්ත්‍රූ ගෞරවයෙන් තමයි ඒකට අනුගත වෙන්නේ. එහෙම නැතුව භෝජනයේ මාත්‍රතාව දැනගන්නවා කියන එක භෝජනයේ මාත්‍රතාව ඉක්මවුවොත් වැරදි.
එහෙමයි.
භෝජනයේ මාත්‍රේ හරියටම කරොත් හොඳයි.
එහෙමයි.
කියන අදහසින් නෙමෙයි.
එහෙමයි
සනෝන්. දැන් මම උදාහරණයක් කියන්නේ භෝජනයේ මාත්‍රය ඉක්මවුවොත් නරකයි. ඒ නරකයක හොඳ නැති නිසා හෝ භෝජනයේ මාත්‍රාව පිළිපැද්දොත් හොඳයි. කියන හොඳයි කියලා හෝ ඒ හොඳයි හෝ නරකයි හෝ කියන කාරණය නිර්ණය කරන්නේ මමනේ.
එහෙමයි සනස්. එහෙමයි.
හරි. ඒක මම මගේ පැත්තට නිර්ණය දෙන්නේ නැතිව අන ශාස්ත්‍රෝ ගෞරව. ඒතකොට අනුකූල වෙලා තියෙන්නේ කොයිබරද? බුදුරජාණන් වහන්සේ ඒ වචන වලින් දීපු ප්‍රතිපදාවටයි අපි নিমগ্ন වෙලා තියෙන යොමු වෙලා තියෙන්නේ.
එහෙමයි.
අන්න ඒතකොට එහෙම දේශනා කරපු කාරණා සූත්‍ර දේශනාවල මොකද්ද? අන්න ඒක වෙනස් කිරීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක හිමම තමයි. නමුත් චන්දන දැන් විනය කාරණාගමු. දැන් ස්වාමීන් වහන්සේලාට පැහැදිලි කරපු විනය කාරණා සස්තදා බලන්න කියනයි තියෙන්නේ.
එහෙමයි.
දැන් ඇයි සසඳා බලන්න කියලා කියන්නේ? දැන් අපි හිතමු දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් ලොකු සායනහසේ පැහැදිලි කරපු කාරණයක් එක මම කියන්නම්කෝ. දැන් අපි හිතමු වික්ෂුන් වහන්සේ නම දුරකථනයක් භාවිත වෙද්දී
එහෙමයි සනස්.
ඒකෙන් මේ කෙලෙස් ඇවිස්සෙනවා නම්
එහෙමයි
ඇවිස්සෙනවා නම් නෙවෙයි ඇවිස්සෙනවානේ ඇත්තම කතාව.
එහෙමයි
ඇවිස්සෙනවා නම් කියන නම් කියලා කතා කරමු. කෙලෙස් ඇවිස්සෙනවානේ.
එහෙමයි.
හරි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවාද මේ භික්ෂුව ෆෝන් පාවිච්චි කරන්න එපා කියලා තියෙනවාද ශික්ෂාපදවල?
නෑ නේ සනස්.
ඔව් භික්ෂුව ෆෝන් පාවිච්චි කරන්න එපා කියලා මේ බුදුරජාණන් වහන්සේ පනවල නෑ. හැබැයි සසඳා බලන්න කියලා කියන්නේ මොකද්ද? පාවිච්චි කරද්දි මේක වෙනවනේ. එහෙනම් බැහැර කරන්න. හැබැයි සූත්‍රයක තියෙන කාරණාවක් ආයි සසඳා බැලීමක් නෑ. ඒක එහෙමම ඒක ඒ විදිහටම තමයි ගත යුතු වන්නේ.
එහෙමයි.
පැහැදිලිද
කාරණාව?
අන්න ඒ වගේ අර සසඳා බලනවා කියන එක අතනත් එක්ක තමයි මේ අපි ගත යුත්තේ. ඒකේ ආයි සසඳා බලන මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නෑ නේ මේක අයින් කරන්න කියලා. එහෙම ප්‍රශ්නයක් නෑ නේ කියලා. හරි ඉතින් එහෙම වෙන්න බෑ. මේක සසඳා බලද්දි මේකෙන් මගේ කෙලෙස් වැඩෙනව නම් මේක එහෙමම තමයි.
එහෙමයි සනස්. සමාවෙන්තර අර මේ මොකද මම අර කුද්දාන කුද්දක ශික්ෂා පදත් ওই විදිහට සනස ටිකක් ওই පදනින්ද ටිකක් අර නිකන් වෙනස් කර ගන්න පුළුවන් අල්ලි.
ඔව් කුද්දා කුද්ද ඇත්තම රහතන් වහන්සේ නටත් එදා කුද්දාන කුද්දක ශික්ෂා පද ඒක පළවෙනි ධර්ම සංගායනාවේදී ඒක තීරණය කරන්න බැරි වුණානේ.
එහෙමයි.
පළවෙනි ධර්ම කිල්ලවගේ පාළි ධර්ම සංගායනා ගැන කියනවානේ.
එහෙමයි.
සංගායනා කරද්දි මහා මහා ශ්‍රාවකයන්න් වහන්සේලාටවත් මෙන්න මේව තමයි ලොකු ශික්ෂාපද, මෙන්න මේව තමයි කුඩා අනු කුඩා ශික්ෂාපද පද කියලා ඒක නිර්ණයක් දුන්නේ නෑනේ. ඉතින් ඒ නිසා සියල්ලම ආරක්ෂා කර යුතුයි කියන තැන තිබුණානේ. ඉතින් එහෙම නැතුව දැන් අපි ඒකෙන් බලන්න ඕන ඒකෙන් වෙන හානියක් එක්ක බලන්න ඕනනේ.
එහෙමයි.
එහෙමයි. ඒකයි සසඳා බලනවා කියන්නේ. ආ මේකෙන් ඔව් අන්න ඒ වගේ අදහසක් ගමු.
එහෙමයි. ඒ කියන්නේ සර ඒක සම්ස්තයක් ඉදිරිය ගත්තොත් ඒ කියන්නේ අර ඒ කියන්නේ එක පැත්තක් වැරදි ධර්මයකට අහුවීම වැළැක්වීමත් අනිත් පැත්තෙන් සාසන පැවැත්මත් ඒ දෙකම වගේ අදහසක් ගන්න පුළුවන් සනසෙතන.
ඔව් ඒතර බුදුරජාණන් වහන්සේ සාසනික පැවැත්මේ වුණත් අර මේ සූත්‍රවල පාඨම සම්මෝස වගේ සූත්‍රවල තියෙනවනේ මේ පරියාපුණයක වෙන්නේ නැහැ. මේ කියන්නේ මොකද්ද තේර භික්ෂුන් වහන්සේලා ධර්මයේ කියන්නේ නැත්නම් ඒව කටපාඩම් කරවන්නේ නැත්නම් මේ ඒව ප්‍රගුණ කරවන්නේ නැත්නම් ශාසනීය ප්‍රයත්නක් වෙන්නේ නැහැ කියලා පැහැදිලි කරනවානේ.
එහෙම
නිසා සූත්‍ර දේශනාවන් කටපාඩම් කරවන්න ඕන, ඒක මතක තබා ගැනීම කරන්න ඕන. අර එහෙම නොනොත් ශාසනය අතුරුදහන් වෙනවා කියලා.
එහෙමයි සමස්. එහෙමයි.
ඉතින් ඒව ඒ කාරණාත් එක්ක එහෙම අරගත්තම හරි.
එහෙමයි. සනස බොහොම පිං සනස. තිරන් සනස.
හොඳයි තිරන් සරණයි.
තිරන් සරණයි ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ ටෙලිෆෝන් එක ගැන කතා කරාම මට මෙන්න මේ ප්‍රශ්නේ අහන්න හිතුණා. ඒ කියන්නේ දැන් මෙහි මම දකින්නකොට දකින්න ලැබෙන දෙයක් තමයි ස්වාමීන් වහන්සේලාට තමයි ලස්සනම කැමරාස් තියෙන්නේ, තවත් ඒවා තියෙන්නේ. ඉතින් කෙනෙක් මගෙන් අහනකොට මේ රටවල් වල ওই ප්‍රශ්නය ගැන, මොකද සමහර වෙලාවට විනය නැහැනේ ඔය සමහර වෙන ස්වාමීන් වහන්සේලාට එහෙ මෙහෙ දුවදුව කියන්නේ හික්මීමෙන් මම කැමති නෑ මේ වගේ වචන පාවිච්චි කරන්න. නමුත් හික්මීමෙන් තොරව මේ වගේ ෆොටෝ ගන්න රොමිය කරනකොට දැන් මගෙන් අහනකොට කෙනෙක් මේ ගැන මම උත්තර දෙන්නේ මෙහෙමයි, මම දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ අටපිරිකර, ඒ අටට නම් කැමරා එක අයිති නෑ කියලා. ඒකට මම කියන එකේ වැරද්දක් තියෙනවද ස්වාමීන් වහන්සේ එතන?
මෙහෙමයි. ඒක භාවිත කිරීම අනුව තමයි අම්ම ඒක තීරණය කරන්න ඕන. දැන් අපි හිතමු දැන් මේ වෙලාවේ මම ඇත්තම දැන් අපි ලොකු සංහිඳන් මම හිතන යම් කාලයක් වෙද්දී මේ දැන් සාමීන් වහන්සේ ධර්මයේ පැහැදිලි කරනවානේ, පැහැදිලි කරද්දී ඒක ජනගත වෙනවා තියෙනවානේ, සමාජගත වෙනවා තියෙනවානේ. විදේ අපි හිතමු දැන් අම ඉන්නේ විදේශ රටකනේ. දැන් එහෙම ඉද්දී දැන් මේ අපි කතා බහ කරන දේවල් නිකන් සූල කරගන්න දේවල් මේ උපකරණේ මාගාව නොතිබුණා නම් ඒක
විදේශයට දෙන්න බෑ. හරි.
ඒකෙන් උපකාරයක් වෙනවනේ. වෙනවා. ඉතින් ඒක සම්ම භාවිතයේ අවශ්‍යතාවය ගැන විතරක් හිතලා කටයුතු කරගන්න මම දක්ෂ වුණොත් හොඳයි. උපකාරය වෙන්නේ අපකාරයක්. දැන් අපිට මේකෙන් මොන අපිට මේ වැඩේ ඉන්නේ මාතලේ. මම වැඩේ ඉන්නේ රුවන්වැල්ලේ. එතකොට දේශනාවක් කරොත් මට සංනිවේදනය කරගන්න වෙන්නේ මේ වෙලාවට YouTube එකෙන් හරි එහෙම නැත්නම් ඔය මොකක් හරි කම වේදයකට ඒවන ලින්ක් එකකින් හරි දේශනාව අහන්නේ ෆෝන් එකෙන්. ඒක මට උපකාරක ධර්මයක්. හැබැයි ඒ උපකාරක ධර්මය ඒක මගේ සිහිය බුද්ධිය අඩු වෙලා ඒක අපකාරයක් කරගත්තොත් ඒක මම කරගන්න දැඩි හානියක්. ඒක උපකාරයක් නෙවෙයි, ඒක මහා අපකාරයක් වෙනවා. කොහොම නමුත් යම් දවසකද සාමීන් වහන්සේ මේක පැත්තකින් තියන්න කියලා කියන්නේ එදාට පැත්තකින් තියනවා. ඒකට අපි වැඳිර ඉන්න සිද්ධ වෙනවා. මොකද මේ කිසිසේත්ම සාමීන් වහන්සේ වුණත් මේක මේ වෙලාවේ පිරිසක් අර බණ අහන්න, දහම් කාරණා අහන්න යොමු වෙලා ඉන්න නිසා මේක පැත්තකින් තියන්න බැරි කමක් දැනට තියෙන්නේ. එහෙම නැත්නම් මේක ගැළපීම අඩුයි කියන්නේ ඉතින් ගැළපෙන්නේ නැහැ කියන කාරණේ තමයි පාවිච්චි නොවන එකමයි හොඳ තියෙන කාරණේ තමයි. මේක අදහස් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු මගේ මේ අපි හිතමු මොකක් හරි මැසේජ් එකක් આવුත් ඒ අරුමවන ගැන මම අවධානය යොමු කරන්නම්. අපි හිතමු මේ ටෙලිෆෝන් එකේ තියෙනවා කියලා මොනවා හරි මේ නම්බර් 100ක් තියෙනවා කියලා කියන්නේ මම මේ නම්බර් 100 කෙරෙහිම අවධානය යොමු කරනවා. එහෙම අවධානය යොමු කරාට පස්සේ ඒක අරමුණු ගොඩක්නේ නේද? ඒ අරමුණු ගොඩ පැත්ත දැන් අපි මම උපමාවක් කියන්නම්කෝ. ඔන්න මට තිබහයි. වතුර තිබහ වෙනකොට මම ලිඳක් ගාවට යනවා. ඒ ලිඳක් ගාවට යනකොට ඒ ලිඳේ උඩින් පෙඳපාසි පාවෙනවා කියලා කියමු. පෙඳපාසි ටික පාවෙනකොට මං පෙඳපාසි ටික අතින් එහා මෙහා කරලා නම් වතුර ටික බොන්නේ. මං පෙඳපාසි ටික එහා මෙහා කරලා වතුර ටික බොන්න වෙනකොට මං මහන්සියක් ගන්න ඕන නේද? පෙඳපාසි ටික එහාට මෙහාට කරන මහන්සියක් ගන්න ඕනද නැද්ද?
ඕනනේ.
හරි මං වතුර බීලා එනවා. ආයි ඇවිල්ලා ආයි ඊනකට ආයි පාස වෙනවා. ආයිපාස වෙනකොට මොකද වෙන්නේ? ආපහු අර පෙඳපාස ටික එහා මෙහා කරන්න වෙහසක් ගන්න ඕනද නැද්ද?
ගන්න ඕන.
හරි. අන්න ඒ වගේ තමයි මේ දුරකථනයක් භාවිත කිරීම තුළින් වුණත් අර ඒක නිකන් අර අරමුණු ගොඩාක් වෙනවා කියන අර පෙඳපාස ටික වගේ තමයි. දැන් ගොන කොටත් පෙඳපාස ටික එහාට මෙහාට කරන්න කුයිසාර මහන්සියක් ගන්න ඕන වතුර ටික බොන්න. ආයි මොකද කරන්නේ? ආයි ෆෝන් එකට එනවා අරමුණු ගොඩක්. ආයි මම බණක් අහන්න හරි සූත්‍රයක් කියවන්න හරි මොකක් හරි දෙයකට යනකොට ආපහු අර පෙඳපාසි ටික එහා මෙහා කරන්න. ටික අයින් කරොත් මොකද වෙන්නේ? ආයි වතුර බොන්න යනකොට ආයි පෙඳපාසි අයින් කරන්න ඕනද? ඒ මහන්සිය ගන්න ඕනද?
නැහනේ.
ඍජුවම ගිහිල්ලා වතුර ටිකක් බොන්න පුළුවන්නේ. අන්න ඒ වගේ මේකේ මහා විතර්ක ගොඩක් අරමුණු ගොඩාක් ගලාගෙන එනවා. ඉතින් අර ඒක ඉතින් ඒක හිමම තමයි ඉතින්. ඒ නිසා අර පුජ්‍යනේ උදහා ගිහිල්ලා අම්මා මේ ඒ කෙනෙක් කෙනා කෙරෙහි මේ ඒක ඒකේන අපි හිතමු ඔන්න හිතමු මම ඔන්න හිතමු ඔන්න මම මේ ෆෝන් එක පාවිච්චි කරලා මම අනවශ්‍ය විදිහට ඒක පාවිච්චි කරනවා කියලා. එහෙම වුණොත් ඒ ඒකෙන් මට වෙන්නේ ඇත්තටම හොඳ දෙයක්ද වෙන්නේ හානියක්ද වෙන්නේ?
හානියක් නේ, දහමටම හානියක් නේද ස්වාමී?
හානියක් වෙනවනේ. එතකොට කරන්න ඕන අම්ම මොකද්ද? මං කෙරෙහි මේ දැන් අපි අපේ ජීවිතයේම වෙලා තියෙන රාගය ප්‍රහාණය කරන්න, අපේ රාගය ප්‍රහාණය කරන්න, ද්වේෂය ප්‍රහාණය කරන්න, මෝහය ප්‍රහාණය කරන්නයි අපි උත්සාහ කරන්නේ නේද?
එහෙමයි එහෙමයි.
හරි, හදිසියෙන්වත් මගේ මොකක් හරි භාවිතය නිසා අම්මා හිතාගෙන ඉන්නේ ද්වේෂය ප්‍රහාණය කරන්න නම් පැත්තක ඉන්න මේ මේ භික්ෂුවක් නිසා ඒකෙන් මේ පැත්ත මගේ පැත්තේ තරහක් උපදිනවනම්
මේක වැරදි.
ඒක වැරදිනේ.
අනු නිසා මම පව් කරන්න ඕන නෑනේ.
මගේ මම ධර්මයානේ රාගය ප්‍රහාණය කරන්න, දේශය ප්‍රහාණය කරන්න, මෝහය ප්‍රහාණය කරන්න. ඉතින් පැත්තක ඉන්න භික්ෂුවක් නිසා ගිහි වේවා පැවිදි වේවා ඒ කවුරුවත් නිසා මේ තරහ ප්‍රහාණය කරන්න ඉන්න මගේ පැත්තේ තරහ උපද්දව ගන්නව නම් ඒක වැරද්දක් නේ. ඒක ගැලපෙන්නේ නැහෙනේ. එහෙනම් ඒ කෙනා ඒකට යොමු වෙලා ඉන්නේ ඇයි? ඒ මොකක් හරි කෙලේශයක් ඉස්මතු වෙච්ච නිසානේ. කෙලේසි ඒක පුජ්‍යණයාගේ වැරද්දක් නෙමෙයි. කෙලේශේ ඉස්මතු වීමේ වැරද්ද. අන්න එහෙම අම උත්තරයක් දෙන්න අර කෙනෙක් ඇහුවතින් උත්තරයක් දෙදි ඒක ඒ පුජ්‍යණයාගේ වැරද්දක් නෙමෙයි. ඒක කෙලේශේ වැරද්ද. ඒ කෙලේශේ නිසා ඉතින් ඒක ඒ තව කෙනෙකුගේ කෙලේශේ නිසා මගේ පැත්තෙන් කෙලෙස් තරහ දේශය විශ්නෝ නම් ඒක වැරද්දක් නම් ඇයි මම ඒක කරගන්නේ කියන්නේ කරගන්න යන්න ඕනේ. ඒක බොහෝම උපේක්ෂාවෙන් දැකලා සානුකම්පික අදහසින් දැකලා එතෙන්දී මේ පැත්තට ගැටීමක් නොවන විදියට වග බලා ගන්න කියන කාරණේ කිව්වනම් මම හිතනවා ඒ උත්තරේ ටිකක් මම සාර්ථක වෙයිනේ. එතකොට මගේ පැත්තේ ගැටිලාද නැහැ, අර පැත්තට තව කෙනෙක්ට තරහක් උපදින්නේ නැහැ නේද? අනුසම්පා කරන්න ඕන නේද?
නැහැ ස්වාමීන් වහන්සේ, දැන් ඔබ වහන්සේලා දැන් ලොකු හාමුදුරුවෝ කොච්චර නිතර කියනවා මට ඇහිලා තියෙනවා මේ නැතෙල් එක නිසා මට ප්‍රශ්න මේ ඒක පැත්තකින් තියෙනවා කියන එක මම අහලා තියෙනවා. ඒ කියන්නේ මට එහෙම ભેදයක් නැහැ. මොකද මම ඕන තරම් ලංකාවේ ස්වාමීන් වහන්සේලා සංඝ ස්වාමීන් වහන්සේලාත් සිවුරු දරාගත්ත උදවියත් දකින්නවා. දෙපැත්තටම මට පුළුවන් මෛත්‍රී කරන්න කිසිම ભેදයක් නැතුව. නමුත් අර මෙහෙදී සංඝයා කියනකොට එක එක රටවල් වල හාමුදුරුවෝ ඉන්නවානේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේලාගේ හික්මීමත් එක්ක කතා කරලා යමෙක් අහනකොට මට කෙටියෙන් දිය හැකි පිළිතුර තියෙන්නේ මම දන්න ටික. ඒ කියන්නේ මම දන්නවා මේ අටපිරිකර ගැන. නැතුව මේ ඒ ස්වාමීන් වහන්සේලා පිටරට රාම්දුරරොත් නැතෙල් එක පාවිච්චි කරනවා. ඒ නමුත් ඒක වෙන විදියකට. එතකොට මේ ධර්ම දේශනා කරනවා මෙහෙම ඔබ වහන්සේලා වගේම කරනවා. නමුත් ඒ කෙනෙක් මගෙන් ඒ ගැන ප්‍රශ්න කරලා නැහැ. අර ලංකාවේ තැනකට ගියාම තමයි ওই ප්‍රශ්නය මතුවෙන්නේ. ඒක නිසා ඉතින් දෙකක් තියෙනවා. මම හැපෙන්නේ නැහැ. අනු අය කරන දේවල් නිසා මම අපාගත වෙන්න ලේසි නැහැ. මගේ මම යන ගමන කඩා ගන්න මම ලේසි නැහැ. ඒක නිසා මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් මම බොහෝත්ගෙන් ඇහුවේ මන් දෙන පිළිතුරේ වරදක් තියෙනවද කියන එක විතරයි ස්වාමීන් වහන්සේ. නැතුව මේ මගේ හිතේ තියෙන ભેදයක් නෙමෙයි ස්වාමීන්
වහන්සේ. හරි අම්මා.
සරණයි බොහොම
ස්තුතියි. අර අම්මා දීපු උත්තරෙත් එක අටපිරිකටත් නම් මේක අයිති නෑ කියන කාරණය එක්ක වගේම දැන් ඒ අහන කෙනත් යම් අදහසකින් යහනේ ඒ කෙනාට පොඩ්ඩක් විස්තර කරලා දෙන්න මේකෙන් මේ දැන් මං අම්මට යම් විස්තරයක්
කිව්වේ
කරා වගේ එකක් කිව්වට පස්සේ ඒ අහන කෙනාට උනත් එතකොට තවදුරටත් ඒ කියන්නේ යම් කිසි කොහොම නමුත් ගැටීමක් එක්ක සියුම් විදියට හොනේ යන්නේ අන්න ඒක ඒ කෙනාට කඩා ගන්න අම්ම කරන විස්තරේ උපකාර වේවි.
අහහ හරි හරි. ඒක නම මං හිතුවේ නෑ ස්වාමීන් වහන්සේ. පස්සේ මට නිකන් හිතුණා මෙහෙම උත්තර දෙන එක වැරදිද හරිද කියන එක. බොහොම පිං ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. හොඳයි.
අවසරයි ස්වාමීන් වහන්සේ. අර චන්දන මහත්තයා අහපු ප්‍රශ්නයත් එක්ක ඉස්සෙල්ලා මට පොඩි මේ කාරණාවක් අහන්න හිතුණා ස්වාමීන් වහන්සේ. මං ඒ පොඩ්ඩක් ඒ සූත්‍රය පොඩ්ඩක්
බලනකොට දැන් ඒකේ බුදුනාසේ සතර මහා ප්‍රදේශ ගැන ඒ දේශනාවේ තියෙන විදිහට දැන් භික්ෂුන් වහන්සේලාට නේද ස්වාමීන් වහන්සේ පණවන්නේ දැන් මේක මේ බුදුජන වහන්සේගේ දේශනාවක්ද නැද්ද කියන එක තීරණය කරන්න. එතකොට එතන ඒ පැන වෙන කියන්නේ භික්ෂුන් වහන්සේලා අමතලා කියන ප්‍රකාශයක් තියෙන්නේ. එතකොට ඒක සූත්‍රයට විනයට බහබල්ලා මේ ඒක සැසඳෙන්නේ නැත්තම් ඒ අර ඉතුරු ඊට පස්සේ තියෙන වචන ටික ස්වාමීන් වහන්සේ ඕත්‍රන්ති විනේච සංදිස්සති නිට්ඨමෙත්ත ගන්තබ්බන් කියලා තියෙන්නේ. ඒ කියන්නේ නිෂ්ඨාවකට යන්න කියලා මේක ඒකාන්තයෙන්ම මේ භාග්‍යවතුන් වහන්සේගේ වචන නෙමෙයි කියලා වගේ. එතකොට ස්වාමීන් වහන්සේ ඒ කාරණාව දැන් භික්ෂුන් වහන්සේලාට මේක පණවන්න බුදුරජාණන් වහන්සේ. එතකොට දැන් ආචාර්ය ගෝලද සම්බන්ධයක් එක්ක දැන් ඉස්සල ස්වාමීන් වහන්සේ විස්තර කරපු විදිහට එහෙම ඒකාන්ත නිෂ්ඨාවකට යන්න බැරි වෙනවානේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාට නේ ස්වාමීන් වහන්සේ. එතකොට ප්‍රායෝගිකව මේක සිද්ධ වෙන්නේ ස්වාමීන් වහන්සේ ඒ ගුරු ස්වාමීන් වහන්සේට ගිහිල්ලා මෙහෙම කාරණාව කියලා එතනදිද ඒක මෙව වෙන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න පුළුවන් සාරාංශය.
සූත්‍රයත් එක මේ සසඳා බලන මේ මොකද සූත්‍රේ බහා බලනවා විනය හා සසඳා බලනවා කියන එක ශිෂ්‍යන් වහන්සේ තීරණය කිරීමක් නෙමෙයි ගුරුවරයාත් එක්ක කතා බහ කරගෙන දැන් මේක වෙන්නේ වගේ අදහසක්ද අපේ චමත් මහත්තයා සිහිපත් කරේ.
එහෙමයි සාරාංශය. එතන අර නිෂ්ඨාවකට යන්න කියලා බුදුරජාණන් වහන්සේ කියන වචන බුද්ධ වචනයක් නේ. එතකොට අපිට ගන්න වෙන්නේ ඒක නිෂ්ඨාවකට යනවා කියන එක. එතකොට භික්ෂුන් වහන්සේලාට තමයි පවරන්නේ.
පවරන්නේ.
ඒකාන්ත බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් නෙවෙයි කියලා වගේ. ගැළපෙන්නේ නැත්තම්. එතකොට දැන් අර මේ ගුරු ශිෂ්‍ය සම්බන්ධය තුළදී මේක අතර ශිෂ්‍ය හැම එකම ගුරුවරයාගෙන් ගිහිල්ලා විමසනකොට එතකොට ඒක එතනට ගිහිල්ලා නේද ස්වාමීන් වහන්සේ නා විසඳන්නේ.
ඇත්තටම ඔව් මහත්මයා. තෙරුවන් සරණයි චමත් මහත්මයා. බොහොම මේ ලස්සනයි ඒ කාරණය. දැන් ඇත්තටම ඒක දැන් බුදුරජාණන් වහන්සේගේ ගොඩාක් දේශනාවල සඳහන් වෙලා තියෙනවානේ මේ ශාස්ත්‍රොන් වහන්සේ නිසාය. එහෙම නැත්නම් අපේ ගුරුවරයා නිසා ආචාර උපාධ්‍යයන් වහන්සේ නිසා ජීවත් වෙනවා කියන කාරණයක් එක්ක ඉතින් ඒ කාරණාවට ගත්තට පස්සේ අපි පැවිදි උපසම්පදා වෙද්දී ඒ ගුරුවරයා හොයා ගැනීම තීරණය කරන්නේ අපේ පැත්තෙන්. මේ මම තමයි මේ ආචාර්ය උපාධ්‍යය හොහි ආචාර්ය නිසාය වජ්ජාම් ඔය විදිහට මම අනේ ස්වාමීනි ඔබ වහන්සේ මගේ ගුරුවරයා වෙන මම ගුරු මේ ආචාර්යන් වහන්සේ නිසා තමයි මේ ජීවත් වෙන්නේ මගේ ජීවිත ප්‍රවැත්ම වෙන්නේ කියලා ඒක මගේ පැත්තෙන් කරන ඉල්ලීමක් එක්ක තමයි. එතකොට ඒ ගුරුවරයා හොයාගැනීමේදී ඒ හොයාගන්න රටාව පිළිබඳව මේ චන්දි සූත්‍රයේදී බොහොම මනරම්ව විස්තර කරලා තියෙනවා. එතකොට රාගය දුරු කිරීම පිණිස දහමක් පැහැදිලි කරන ඒ මත පිහිටායින් ද්වේෂය මෝහය දුරු වීම පිණිස කරුණු පැහැදිලි කරන සහ ඒ ස්වභාවයේ ජීවිතය තුළ පිහිටා ඇති ගුරුවරයෙක්නේ අපි හොයාගන්නේ. එතකොට මේ ඒ ගුරුවරයාගේ ඇසුරත් එක්ක ආభాසයක් එක්කම තමයි මේක ඇත්තරම මේ භික්ෂූන් ටයිප් භික්ෂූන් වහන්සේලාටමයි පැනවීම කරන්නේ. ඒ වගේම එතෙන්දී අර ආචාර්යවරයා යටතේදී මේ ඒ කාරණාවන් එක්කම තමයි ඒ කියන්නේ ගුරුගෝල සම්බන්ධතාවයක් එක්ක අනුලෝමිකවම තමයි මේ සූත්‍රයේ බහා බැලීමත් ඒ වගේම විනය සසඳා බැලීමත් කියන එක කරන්නේ. එහෙම නැත්නම් තවත් එක් විදිහකට මම අරගත්ත මගේ නිර්ණායකයක් මගේ නිෂ්ඨාවක් පැත්තට යන්නත් පුළුවන්කම වෙන්න පුළුවනේ. ඒ කාරණේ බොහොම වටින කාරණයක් අපේ මේ චමත් මහත්මයා.
හොඳයි සනිත් බොහොමකින් ඒ කාරණේ. එතකොට ස්වාමීන් වහන්සේ අතර දැන් මේක ප්‍රායෝගිකව අද වගේ කාලෙක සිද්ධ වෙනකොට ස්වාමීන් වහන්සේ ගුරු කුල අතර තියෙන විවිධ මත ભેද ඒ කියන්නේ අපි තුමු දැන් ඒක දැන් ඒ ගුරු කුලයක් විදිහටම නේ එතකොට දැන් මේක විසඳෙන්නේ. එක එක භික්ෂුන් වහන්සේලා විදියට නෙවෙයි යම් කිසි ගුරුකුලයක යම් අදහසක් තියෙන්න පුළුවන් ඒක නොගැලපෙන්න පුළුවන් අනිත් ගුරුකුලයක් එක්කම වගේ ඒ විදියට සාමාන්‍ය ප්‍රායෝගිකව මේක මෙව වෙන මොකද ඒතර මොකද ආචාර්යවරයා මූලික කරගෙන ඉන්නකොට ඒ ගුරුකුලයම එතකොට ඒ අදහස ගන්න වෙනවා නේ ස්වාමීන් වහන්සේ මට ඒක පොඩ්ඩක් පැහැදිලි
ඕ ඇත්තට චමත් මහත්තයා ඒ ගුරුකුල කියන කාරණයත් එක්ක දැන් ලංකාවේ වුණත් ලෝකයට සාපේක්ෂව බැලුවොත් කියන ගොඩාක් දුරට අර ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවයත් එක්ක මේ ගුරුවරයාගෙන් ශිෂ්‍යයාට දෙන අධ්‍යාපන රටාව මත විවිධ සංස්ථා විවිධ සම්ප්‍රදායන් විවිධ ගුරුකුල ඒ විවිධ විදියට සකස් වෙනවා තියෙනවනේ ඉතින් ඒක ඇත්තරම බලනකොට මේ ශිෂ්‍යයාගේ පැත්තෙන් නැත්තම් ඒ ගුරුවරයා තව ගුරුවරයෙක්ගේ ආභාෂයත් එක්කනේ එන්නේ ඉතින් අර ඒකත් එක්ක බලනකොට ඒ ඒ හික්මෙන රටාව වැරදි නෑ මොකද ඒ අයට ආපු විදියනේ ඉතින් ඒ පැත්තෙන් බැලුවොත් ඒක ඉතින් සාධාරණයි නමුත් කොහේ හරි යම් තැනක ඒක નિરાකූල වීමේ මේ අර්බුදයක් කොහෙන් හරි මුල් තැනකින් ඒ වැරද්ද දාලාගෙන આવුත් පහලට ඉතින් ඒ ඒකේ තියෙන භයානකකම් වෙන්න පුළුවන්. ඇත්තටම දැන් ඔතනදී අපේ තමත් මහන්තය ගොඩාක් දුරට වෙන්නේ යම්කිසි ගුරුවරයෙක් කියන හිතම. දැන් ඔන්න මට ගුරුවරයෙක් ඉන්නවා. ඒ ගුරුවරයා මට කාරණයක් කියන්නේ මට ආවේනික වෙන විදියටනේ. මම ඉන්න තැනින් හික්ම වීම කර තමයි කරන්නේ. ඒකට සමහර වෙලාවට කෙනකෙනාට ඉන්න තැන් වෙනස්. ඒ ඉන්න මට්ටමින් උඩට උස්සලා තමයි ගන්නෙ. එතකොට ඒ ඉන්න තැන් වලින් උඩට ඔසවලා ගන්නකොට ඒ මං දැන් මම වෙනුවෙන් නම් යදන මම අමුම අමු ඕලාරික මට්ටමින් ඉන්නවනම් ඒ මට්ටමින් කඩන්න අවශ්‍ය අභ්‍යාසයක් මගේ ගුරුවරයා දෙන්න පුළුවන්. හැබැයි ඒ ඒක දීලා තියෙන්නේ මං ඉන්න තැනින් නැගිටවන්න. එතකොට අර ගුරුවරයා ඒක දීලා තියෙන්නේ මං ඉන්න මට්ටමෙන්. හැබැයි ඒකේ ඒ වැරද්දෙන් නිවැරදි මට්ටමට ආවට පස්සේ එතනින් ඉස්සරහට යන්න වෙන ක්‍රමවේදයක් අනුගමනය කරනවා. ඒ එතනින් ඒකින් ආවට පස්සේ තව ක්‍රමයක්. අර ක්‍රමික මේක අනුපූර්ව ප්‍රතිපදාවක් නේද මේ ක්‍රමිකව හික්ම වීමක් නේ තියෙන්නේ. හැබැයි දැන් අපි හිතමු දැන් මම ඉන්නේ හරිම ඕලාරිකම රළු මට්ටමේ. හැබැයි ඔන්න තව කෙනෙක් අපි හිතමු මගේ ගුරුවරයාටම තව ශිෂ්‍යෙක් ඉන්නවා. මට මම ඉස්සර වෙලා හමු වෙන්නේ ඒ ගුරු ඒ ශිෂ්‍යයා හමු වෙන්නේ ගොඩක් පහු වෙලා. හැබැයි ඒ ශිෂ්‍යයා මට වඩා නුවණ මම වගේ ඕලාරික රළු අමු මට්ටමේ නෑ. හැබැයි ඒ පස්සේ හමු වෙන ශිෂ්‍යයා හිතන්න පුළුවන් හැකියාව තියෙනවා. අර ලෝකෙත් එක ගැට ගැහෙන ලෝකෙ බන්ධන ගතිය ඒව නෑ. එතකොට ගුරුවරයා ඒ ශිෂ්‍යයාට දෙන්නේ එයා හිතන රටාවත් එක්ක. හැබැයි අපි හිතමු තව කෙනෙක් ඒ ගුරුවරයා අපවත් වුණා හෝ ඒ ගුරුවරයාගේ අභාවයක් සිද්ධ වුණා කියලා හිතමු. ඒ ගුරුවරයා අපි දෙන්නම හික්මපු රටාව ගැන පස්සේ බාහිරින් බලාගන්න මේ බලන කෙනෙක් ඕක දන්නේ නැහැ. අපි හිතමු ඒ බාහිරින් බලන කෙනාම මේ ගුරුකුලයට මෙතුලත් වුණා කියලා. එතකොට එයා මොකද කරන්නේ? අපි දෙන්නම හික්මපු රටා දෙක එකතු කරලා එයා ක්‍රමයක් හදාගන්නවා. එයා ක්‍රමයක් හදාගන්නවා. ඒ ක්‍රමය තමයි ඒ ක්‍රමය වැරදිත් නෑනේ. මට අනුරූපව කියපු දේ ඒකත් ගත්තා. ඊළඟට ආපු කෙනාට අනුරූපව කියපු දේ ඒකත් ගත්තා. ඇත්තට මේක ඒ අභාවයට පස්සේ නැත්නම් අපි තුම අපවත් වුණා හරි මියදුනා හරි මොකක් හරි ඒ දැන් නෑ කියලා ඒ ගුරුවරයාම කියලා දීපු කාරණයක්නේ. හැබැයි ඒ කියලා තියෙන්නේ මූලික ධර්මත ගොනුගත කරන්න ඉන්න තැනින් යමු කිරීම. ඉන්න තැනින් යමු කිරීම ටික එක තමයි අර පස්සේ එන කෙනා ඕක හදාගන්නේ. සමහර රට ඔය විවිධ කර්මස්ථාන භාවනා වර්තමානයේ භාවිතන විවිධ මානසික අභ්‍යාස ක්‍රම වගේ දේවල් අර අපි ඉන්න මට්ටමින් උඩට ගන්න දීපුව තමයි. හැබැයි ඒක ධර්මයේම නෙමෙයිනේ ධර්මයට යොමු කරගන්න දේවල්නේ. අන්න ඒ ධර්මයට යොමු කරගන්න භාවිත කළ උපාය සහ උපක්‍රම විවිධ විධික්‍රම අන්න ඒවා ධර්මයන් කියලා අර මූලික කාරණය අමතක වෙලා අර කාරණයන් ධර්මයන් හැටියට අරගෙන ඒක පෝෂණය කරගෙන ඒක නඩත්තු කරගෙන ඉස්සරහට ගියාට පස්සේ අන්න ඒක ගුරු කුලයටම ඒ පද්ධතියටම ගලාගෙන යනවා. අන්න චමත් මහත්තයා සිහිපත් කළා වගේම අර මූල ධර්මයේ මූලිකම ධර්මයේ වෙනුවට ඒකට යොමු කරන්න යොදාගත්ත විධික්‍රම උපාය උපක්‍රම ටික ධර්මයේ වුණොත් අන්න එතෙන්ද ඉතින් චමත් මහත්තයා යම් ඉතින් හානියක් වෙනවනේ. ඉතින් අර ඒ නිසා මූල කියන්නේ මූලික
මට ඉතින් සමහරවිට දැන් මේ කිම තව විදිහක් බලන්න දැන් මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ ආනන්ද ස්වාමීන් වහන්සේට දෙන උපදේශයක් තියෙනවානේ ස්වාමීන් වහන්සේ මේ භාග්‍යවතුන් වහන්සේ මේ ඒකේ මේ කියන්නේ මේ අත්ථ දීපා විහෙරත අත්ථ සරණ අනඤ්‍ය සරණ කියලා ස්වාමීන් වහන්සේ ධම්ම දීපා ධම්ම සරණ අනඤ්‍ය සරණ කියලා ස්වාමීන් වහන්සේ එතකොට දැන් ඒ හිම පැත්තකුත් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රෙම දේශනා කළා තියෙනවා නේ ස්වාමීන් වහන්සේ. එතකොට කොහොමද ඒකත් මේ ඒකිනුත් අර්ථයක් මත කරගන්නේ ස්වාමීන්
වහන්සේ? ඔව් ඒත්තරුවන් සරණයි. අර අත්ථ දීපා විහෙරත කියනකොට දැන් එතකොට දැන් එතෙන්දී බුදුරජාණන් වහන්සේ ඉන්න කෙනෙකුට කියන එක මේ හරිනේ. ඇත්තරම තමන්ට පිළිසරණක් මේ වෙන කියන මේ අදහස පැහැදිලි කරනවනේ. එතකොට ඒක බලනකොට තමන් තමන්ටම මේ දීපයක් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඉන්න කෙනෙකුට ඒක පැහැදිලි කරන එක මේ ගොඩාක් මේ වටිනවා. ඒක ඉන්න කෙනෙකුට කියන්න වෙන්නේ තමන්ට තමන් දීපයක් කරගන්න කියන එකම තමයි. දැන් බුදුරජාණන් වහන්සේ අර්ථ දීප කියලා මේ සූත්‍රයක් අපේ චමත් මහත්තයා සංයුත්ත නිකාය 3 තියෙන අර්ථ දීප වර්ගයේම ඒකෙත් ඔබතුමා අර සිහිපත් කරපු මේ අර්ථ දීපා භික්ඛවේ විහෙරත අත්ථ සරණ අනඤ්‍ය සරණ ධම්ම දීපා ධම්ම සරණ අනඤ්‍ය සරණ කියලා ඔය මේ පැහැදිලි කරලා තියෙනවා. ඒ කියන්නේ අට දීපා තමන්ට දීපයන් තමන්ට තමන් දිවින කරගන්න තමාම මේ පිළිසරණක් කරගන්න වෙනත් සරණක් නෑ. ධර්මයේ මේ පිළිසරණ වෙන්නේ ධර්මයේ දීපේ වෙන්නේ කියලා ධර්මයේ සරණ වෙන්නේ වෙනත් සරණක් නෑ කියලා අන්න ඒක පැහැදිලි කරනවා. අත්ථ දීපානං භික්ඛවේ විහෙරතං අත්ථ සරණානං අනඤ්‍ය සරණානං ධම්ම දීපානං ධම්ම සරණං අනඤ්‍ය සරණානං යෝනි ඒව උපපරික්ඛිතබ්බං කිං ජාතිකා ශෝක පරි අහෝතිකාති කියලා. අර එහෙමත් කොටසක් ඔකට මම අටුවාවක් ඇරිට අත්ථ දීප සූත්‍රය පැහැදිලි කරන්නේ. දැන් ඒකේ කිං ජාතිකාච භික්ඛවේ කොහොමද මහණෙනි කිං කුමන්ත ජාතිකා ප්‍රභවය හට ගැනීම. ඒ කියන්නේ ජාතික යන ඉපදීම ශෝක කිරීමේ පරිදේව කියන්නේ වැළපීමේ දුක්ඛ කායික දුකේ දෝමනස මානසික දුක් උපායාස කියන්නේ සුසුම් හිරණ ගති වෙහෙසන ගති. කිං පහෝතික කොහොමද වෙන්නේ කියලා පැහැදිලි කරනට ඉද වික්‍රේ අස්තුවා පුතුජන අරියාණන් අදස්සයි හෝ විදියට පැහැදිලි කරලා කියනවා. රූපං අත්තතෝ සමනුපස්සති ඔය විදියට පැහැදිලි කරගෙන ඒ මේකෙනම් අර රූප වේදනා සංඥා සංකාර විඥානත් එක්ක පැහැදිලි කරලා තියෙනවා. තවත් සූත්‍රවල මේ පැහැදිලි කරලා තියෙනවා මේ අසකනනාසේ දිවකය මනස ඒවයි ප්‍රභවය ගැනන දන්නා කම කියලා පැහැදිලි කරලා තියෙනවා. ආපහු මේ තාමේ ඒ සුත්තනිපාතේ මේ පරායන වගේ ගාථාවක තියෙනවා. අකිංචනං අනාදානං ඔය විදිහට අකිංචනං අනාදානං කිංචන රහිත බව අනාදානං අල්වා නොගැනීම කියන තැනදී මේ ජරා මරණ පරිකය කියලා පැහැදිලි කරනවා. ඒක මට මතක නැහැ ගාථාව මේ ඒකෙත් පැහැදිලි කරලා තියෙනවා. එතෙන්දී දිවයිනක් වෙන්නේ කොහොමද කියන පැහැදිලි කරලා තියෙනවා අකිංචනං අනාදානං මට මතකෙට එන්නේ ගාතාව. ඒකේ දිවිනත් වෙන්නේ කොහොමද? කප්ප සූත්‍රේ කප්පමානවයට කියපු සූත්‍රේ තියෙනවා. දැන් එතෙන්දි දිවිනක් වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරනවානේ. ඒ වගේ දැන් එකක් ගත්තට පස්සේ යම් අදහසක් මේ අද ඒකෙනොත් අපිට මේ පාරායනක කප්ප සූත්‍ර තියෙන නේද? ඒකත් අහන ඕනේ අර මජ්ජේ සප්පස්සං කියලා අකිංචනං අනාදානං ඒතං දීපං අනාපරං නිබ්බාන මිති සම්භූමි ජරා මච්ච පරික්ඛයන් කියලා පැහැදිලි කරනවා. මේ ඒතං දීපං ඒතෙන්දී අර දිවේනක් වෙන්න කියලානේ කියන්නේ. අර ඒ දිවේන මොකද්ද? කිංචන රහිත කම අනාදාන ලං නොකරගන්නා කම ලං නොකරගන්නා බව නෙවෙයි පරිසමාප්ත අර්ථයෙන්. ඒතං දීපං අනාපරං ඒක තමයි දීපේ වෙන මොකක්වත් නෙමෙයි. නිබ්බාන මිත්‍ති සම්භූමි ඒක තමයි නිවීම. ජරා මච්ච පරික්ඛ ජරා මරණ ආත්පසීම ශේවීම කියන තැනත් එක තමයි එතෙන්දි කතා කරන්නේ. ඒ කප්ප සූත්‍රය කප්පමාන කපුච්චාවත් එක්ක ගල්පත් ගත්තට පස්සේ ඒ අරිනත් අර විදිහට ඔය මේ අට දීපා විහෙතට ඒ ගතවත් එක්කම යමදහසක් ගන්න පුළුවන් නේද?
අන්දේසන ගොඩාක් පින්සාන පැහැදිලි කිරීමට තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
අවසරයි සනස. සනස මට එතනම අර පොඩි තවක් කරුණක් මේ නෝ දැන් අර එතනින් අර මේ ඒ කවුරු හරි කියන දෙයක් ඒ කියන්නේ මේ පිළිගන්න එතතු ප්‍රතික්ෂේප කරන්න එතතු ඊට පස්සේ අතන කියනවනේ කියන්නේ ඒ මේ ඒ කියන දේ පද ව්‍යංජන සහිතව ඉගෙනගෙන තමයි සූත්‍රේ බහා බලන්න විනීසස දන්න කියලා කාරණාවක් කියනනේ සනස. ඒකට දැන් අර එතෙන්දි දැන් අපි නම් සනස බොහෝ විට කරන්නේ අර නිවුදින් පල්ලින් කවුරු හරි කියන දේක් අහලා ප්‍රතික්ෂේප කරන එකරි පිළිගන්න එක නේ. එතන කියන්නේ ගොඩාක් කියන්නේ තවත් කෙනෙක් කියන දේ කියන්නේ අහනවා කියන්නේ කියන එක කියන්නේ අර සත්‍යවාදී බව එතන සනස තියෙනවා නේ. කියන්නේ තවත් කෙනෙකුට අහුම්කන් දීම කියන එක කියන්නේ එහෙම නැතුව මේ නිකන් අර මේ කරුණු රහිතව ප්‍රතික්ෂේප කිරීමක් එතන කතා කරන්නේ නැහැ නේ සනස. අවසරයි සනස.
ඔව් චන්දර දැන් අපි ලෝකේ කාරණයන් ගත්තත් ඔය විදිහට නේ නේද පිළිගන්නවා හෝ ප්‍රතික්ෂේප කරනවා කියන කාරණේ ලෝකෙට අදාළව ජීවත් වීමේ මට්ටමින් ගත්තත් ඒ විදිහටම නම්
එහෙමයි.
ඉතර කරන ධමයක් සම්බන්ධයෙන් කොහොම විය යුතුද කියන අදහස ගමු.
ඒක තමයි කියන්නේ පදවියංගන සහිතව කියන නේ සනස තුන.
ඒ පදේ කියන පදේ ඉදිරියන් නැසියම් පදයක ඉදිරිපත් කරන මොන වගේ ආර්ථය තිරුවන් සරණයි මොන වගේ ආර්ථය මොන වගේ ව්‍යංජනයකින්ද ඉදිරිපත් කරේ කියන ඒ යොදන තැන අනුව සන්දර්භය අනුව නිදානේ පරියාය අනුව ඒක කිව්වේ මොන වගේ ඒක ධර්මතාවයක් මිස්මතු කිරීමක්ද ධර්මතාවයේ කෙනෙකුට කියපු කාරණයක්ද කෙනෙක් යමු වෙන්නේ කොහොමද යමු වෙන්න ඕන මොන මට්ටමින්ද ඒක පැහැදිලි කරේ වික්ෂුන්තද ඒක පැහැදිලි කරේ කිරිසකටද එහෙම නැත්නම් ඒක අපේම දහම් කාරණයක් මිස්මතු කිරීමක්ද හරි ඒ විදිහට මනාව ඒ කාරණාවන් ඒ සන්දර්භය අනුව ඒ පසුබිමත් එක තමයි ඒක නැත්ක නැත්නම් අපිට අර ඕන හැටියම එහා මෙහා කරනවා කියන කාරණේ ගැටිස්සවන්නේ නැහැ.
එහෙමයි සනස. ඒක ඒ ටික ලස්සන සනසයි. ඒ වගේම සනස දැන් අනිත් පැත්තෙන් දැන් මෙතන මේ මෙතනින් අර වෙන අන්‍ය තීර්ථක මතයක් කියන එකමත් නෙමෙයි. දැන් මේ ශාසනයෙම කෙනෙක් වුණත් මෙතන කියනවා නේ මේ 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 කාරණාව මම බුදුරජාණන් වහන්සේගෙන් අහලා දැනගත්තා. ඉස්සරහ ඇහුවා එහෙම. එතකොට මේ ශාසනය කෙනෙක් වුණත් වැරදි දෙයක් කියනවා නම් ඒක ඒ කියන්නේ මේක අන්‍ය තීර්ථයක්ම කියන එක නෙමෙයි, මේ ශාසනය කෙනෙක් වුණත් කියන දෙයක් කියන හරියට කියන්නේ මේ බුද්ධ වචනේද කියලා බලාගන්නත් මේක එක උපකාරණේ සමාස.
ඔව් උපකාරය කියන්නේ තින් මේ ශාසනයෙන් බාහිර විග්‍රහ කරනවා නම් ඒක අන්‍ය තීර්ථයන්ගේ ඇත්තටම වැටෙනවනේ.
එහෙමයි.
අන්‍ය තීර්ථයන් කියන්නේ මේ අර මේ කියන්නේ අපි කියන විදිහට මේ අමුල අබ්ධිකය නෙමෙයි, අමු මිත්‍යා දෘෂ්ටිකයන් කියන අර්ථය නෙමෙයිනේ අනිත්‍යතු බණ. ඒක බුදුජානන් වහන්සේ ඒ අය ගර්හාවකට පත් කරන්නේ නෑ ඇත්තරම. ඒ අයත් නිවීම කියන දේ අය හොයාගෙන ගියපේ. ඒක බුදුජානන් වහන්සේ දේශනාවට මූල දේශනාවට පරිබාහිර වෙනවා නම් පරිබාහිර වෙන තැනම මේ පරිබාහිර වෙන තැනම අන්තරුපල තමයි ස්මතු
වෙන්නේ. එහෙමයි. මේ එහෙම සනසේකත් හරි වර්ණ සනස මතක. එහෙන සනස භෝම්බින් සනස තිරෝසරණයි.
තිරෝසරණයි.
තිරෝසරණයි. සෝ අපි අවසාන කවුද මොකද අපේ ස්වාමීන් වහන්සේට 10 වෙනකොට නතර කරගන්න ඕන කිව්වා.
හොඳයි. ඔව්. ස්වාමීන් වහන්සේට තපහසු ඇති.
අපේ සර්ගේ කටහඬ අහන්න බැරි වුණා. අපේ සර් මෙදිහත් සර්ගේ වැඩසටහන තමයි ඇත්තටමත් කරගෙන යන්නේ. සර්ගේ කාරණික මෙදිහත් අපේ කාටත් වෙනවා.
මම අහගෙන ඉන්නේ මේ. හොඳයි. ඉතින් වහන්සට බොහොම පිං මේ වගේ දහම් කරුණු පැහැදිලි කරලා දෙනවට. මේ ඔව්
එහෙනම් සර් ටිකක් මේ
එහෙම
ටික එළිමහනේ වගේ ඉන්න නිසා මේ විශේෂයට කරුණා. ඔව් ඒ නිසා පොඩ්ඩක් මේ මම මෙතනින් මේ ඉවත් වෙන්නම්. ඒ නිසා අපි මේ මම තන මෙහෙණින් වහන්සේලා වැඩ ඉන්නවා. ඊගෙම අපේ මහාචාර්යතුමාට සුනන්ද මහත්මයාට ප්‍රශ්න නැගූ ඒ වගේම සමන් දුන්න සියලු දෙනාටම මෙත් සිතින් කරුණාවෙන් සිහිපත් කරනවා. අපි ඉන්න තැනින් යමු වෙනා මෙමින්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මූලික බුද්ධ වචනයට අවධානය යොමු කරලා ඒ දේවල් ඒ විදිහටම ඉගෙන ගනිමින් හදාරමින් ඒට නිසි ගෞරවය ලබා දෙමින් ඒ කාරණාවන් ඒ විදිහටම සිද්ධ කරගෙන යන අතරෙදී අපේ ජීවිත මට්ටමින් එළමෙන කාරණාවන් ඔස්සේ හිතලා ඒ පිළිබඳව කල්යාණ මිත්‍රයෙකුට යොමු කිරීමත් එක්ක අපේ ප්‍රතිපදාව සකස් කරගනිමු කියන අදහසක් යොමු කරමින් මෙත් සිතින් මහාචාර්යතුමාට සුනන්ද මහත්මයාට ඒ වගේම සහසම්බන්ධ වෙච්ච කීපය දෙහිමෝම දෙනාටම ත්‍රිවිධ රත්නේ අපරිමාණ ආශිර්වාදය සේපත් කරනවා. සියලු දෙවියන්ට පින් අනුපත් වේවා. සියලු නිදී ඥාතීන්ට පින් පෙත්පත් වේවා. අපගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරුවනටත් සෑම සියලුම දෙනාටමත් යහපතක්ම වේවා කියලා මම මෙතනින් නතර වෙනවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට.
දෙරුවන් සරණයි
හැම දෙනාටම.